Για να δω. එතකොට දැනිලා තියෙන්නේ කාය ස්පර්ශ ටිකන්නේ. එතකොට මන විඥානේද කාය විඥාන. එතකොට කාය විඥානය නිසා ඒ කාය සංපස්සේ සිදුවලා යම් කිසි දැනීමක් ආස්සපච්චය වේදනා. දැන් හුස්ම කියලා දැනුණාද කයට? දැනීමේ තිබුණාද මේ මේ හුස්ම කියලා? මොනවද දැනෙන ස්වභාවයක් නැත් තිබුණේ? ආස්වාසය කියලා මේ දැනීම ආස්වාසය මේ දැනීම ආස්වාසය එහෙම දැනීමක් තියෙනවද කාය විඤ්ඤාණ? මොකද්ද දැනෙන ස්වභාවයක් තියෙන්නේ? ස්පර්ශයක් දැනෙනවා, ස්පර්ශයක් දැනෙනවා. තවතර ඒව ගොඩක් එකතු කරලා අපි දීපු නමක් නේද ආස්වාසය කියන්නේ? තව විදිහ දැනීම් ගොඩක් එකතු කරලා දීපු නමක් නේද ආස්වාසය කියන්නේ? කවුද ඒක කරලා තියෙන්නේ? අපේ මනස. මේ මොහොතේ දැනෙන ස්වභාවය නෙමෙයි. දැන් නුවණින් හිතන්න, ඌට කලින් හුස්ම කියන වචනේ දැනගෙන හිටියේ නැත්තම් පොඩි දරුවෙක් කියලා කියන යා හුස්ම කියන එක ආලා නැහැ. එයත් ඔය නමදයි. එයාට මේ හරිය බලා ඉන්න කිව්වොත් මතක් දැනෙන දේවල්. එයා හුස්ම කියන වචනේ දන්නේ. හුස්ම ගන්නවා කියන එක දන්නේ. පොඩිම කාලේ කියලා හිතන්නේ ඒකත් උගන්වන්න එපයි නේ. හුස්ම ගන්නවා, හුස්ම දානවා කියලා ඒක උගන්වලා නැහැ තාම. එයාට කියනවා මේ හරිය දැනෙන දේවල් බලායි. දැන් එයා කියයිද මං හුස්ම දිහා බලන් ඉන්නවා කියලා? ඔයගොල්ලෝ තමයි හුස්ම දිහා බලන්නේ. පේනවද ඒක අපි පස්සේ දාන අපේ ඉගෙන ගත්ත දේවල් කොතෙන්ට දාන්න පෙර ඇසුරක් අපි කවදා හරි දැනගෙන තියෙනවා මෙහෙම දැනීම් ගොඩකට කියන්නේ සුස්ම දාන මෙහෙම දැනීම් ගොඩකට කියන්නේ සුස්ම දාන පෙර ඇසුරු කරපු දෙයක් මේ දැන් දැනෙන දැනීමට එකතු කරනවා. ආ සංස්කාරය සංස්කරණයක් කරනවා. දැනෙන තැන වෙනස් වුණා. වෙනස් වෙනවා. දැනෙන තැන දැනගත්තේ කොහොමද? කොහෙන්ද පටන් ගත්තේ? කොතනින්? නාසය. නාසය කෙලවරවගේ නේ. ආයේ හිතන්න පොඩි ළමෙක් ඉන්නවා නාසය කියන වචනේ අඳුරගෙන නැහැ. ඈ? සීතලද? ඒකනම් ඒ ළමයටත් දැන් ඒ කියන්නේ දැනෙන ස්වභාවය. නාහේ කියලා දැනිල. අපි තැනක් දෙන හින්දා තමයි තැන වෙනස් වෙලා තියෙන්නේ. තේරෙනවද මම කියනද?
සර් කියන්නේ අපි ඉතින් පනවාගේ තියෙන ප්‍රශ්න අපි ටික පැත්තකට කරලා බලන්න ඉන්නේ නේද? වෙනාසෙ කියලා ගත්ත ප්‍රශ්නක්.
පැත්තකට කරලා බලන් ඉන්න බෑ. බලන් ඉන්නකොට ඒක පැත්තකට වෙනවා ටික ටික දාපු. පටන් ගන්නකොට තියෙනවා. මම නාහේ කෙලවර දිහා බලන් ඉන්නේ, මම හුස්ම දිහා බලන් ඉන්නේ. එහෙම තමයි පටන් ගන්නේ නේද?
පටන් ගන්නේ
නේද? දිග හුස්මක් තියෙනවා, කොට හුස්මක් තියෙනවා. ওই දිගද කොටද කියන්නේ හුස්මක් තියෙන එක නේද?
දිගම වාච සන්තෝෂ
කොට. දිගම වාච කොට. ඒකෙන් තමයි පටන් ගන්න. ටිකක් වෙලා බලා ඉන්නකොට නම් ඔය ඇහෙන සද්දයක් නිකන් බයික් එකක් ගියානේ. මොනවද සද්ද ටිකක් ඇහුණා නේද? බයිසිකලේද ගියේ සද්ද ටිකක් ඇහුණා. නැත්නම් බයිසිකලයක් ගියා කියලා. ඇහිලා තියෙන්නේ සද්ද ටිකක්. සමහර ශබ්ද තියෙනවා දැන් ෆෑන් එකේ ශබ්දය ඇහෙනවා නේද? ටිකක් අහගෙන ඉන්න බලන්න. මේ තනී ශබ්දයක්ද ඒකේ ඇතුළෙත් අර නිකන් පොඩි පොඩි වෙනස් වෙන ගතියක් ඇහෙනවා. පොඩි නිකන් හෙල්ලෙන ගතියක් වගේ තියෙනවා නේද? තියෙනවද? ඔකත් දැයි නම් ඔය උරලෝසුක වගේ ශබ්දය අහගෙන ටික් 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 මම ඇහෙනවා. ටික වෙලාවක ශබ්දේ තියෙනවා, අනිත් වෙලාවේ ශබ්දේ නැහැ. ආයෙ ශබ්දයක් තියෙනවා, ආයෙ නැතුව අතරක් තියෙනවා නේද? ආයෙ ශබ්දයක් ඇහෙනවා, ආයෙ අතරක් තියෙනවා. ආයෙ ශබ්දයක් ඇහෙනවා, අතරක් තියෙනවා. නේද? මේකේ අතර හඳුර ගන්න අමාරුයි. ටිකක් සිහියෙන් බලන් හිටියොත් වෙගුලනවා කියන්නේ ඒ වගේ සිද්ධිය. ඈ ඒ වගේ වැඩි හින්ද ටිකක් සමහරට උත්තර ගන්නම වෙන්නේ සිහියෙන් බලන්න කියේ පේයි. ඔරලෝසය සද්ද කියලා හිතාගන්න ඒක. පේනවා නේද? එක සද්දයක් ඇහෙනවා. සද්දය ඇහෙන්නේ නැතුව මොහොතක් තියෙනවා. ආයි සද්දයක් ඇහෙනවා. ඇහෙන්නේ නැතුව ටික වෙලාවක් තියෙනවා. ආයි ඇහෙනවා නේද? රෝ ශබ්ද ටික අහගෙන හිටියොත් ඔන්න ටිකක් වෙලා යනකොට කියන ඔන්න මම ඔරලෝසුගේ ශබ්දය අහගෙන ඉන්නවා. හා ඔරලෝසු කොහෙන්ද ආවේ එතන? ශබ්ද ටිකක් නම් ඇහෙනවා. හා පෙර ඇසුරක් නේද? අපි දාපු නමක් අර ශබ්ද ටිකට එකතු කළා ලෝකෙට ඇති යම්කිසි අපි පිළිගන්න ස්වභාවය. එතකොට ඒ ඇසීම කියන එක දන්නා මේ සෝතායතනෙ වැඩ කරන්නේ කියලා නේද? කණයි ශබ්දයි සෝත විඤ්ඤාණ. නේද? සෝත විඤ්ඤාණයෙන් කියනවාද ඔරලෝසුවක් කියලා? නැත්නම් සද්දයක් කියලා?
සද්දයක්.
ඒක ඉවරලා තව ටිකක් වෙලා ගිහිල්ලා තව සද්දයක් කරනවා. නේද? ඊට පස්සේ තවත් සද්දයක් කරනවා. කලින් සද්දෙයි මේ සද්දෙයි සම්බන්ධයක් තියෙනවා. මේ සද්දය ඇහෙනකොට කලින් සද්දෙ ඉවරයි. නිරුද්ධ වෙලා. නේද? ඊළඟට සද්දය ඇහෙනකොට මේ සද්දෙ නිරුද්ධයි. ඒක නේ ආයේ කතා කරන්න බෑ. ඒක කියන්නේ හොයා ගන්න බෑ ඒක නේ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. අපිට නිකන් හිතන්නේ ඔරලෝසුවේ එක ටික් එකක් විතරක් ඇහුණා නම් ඊට කලින් එකක් ඇහෙන්නේ නැහැ, පස්සේ එකක් ඇහෙන්නේ නැහැ. මම ඔරලෝසුවක් පිහිටයි නෑ නේද? සද්දයක් ඇහිලා නැති වුණා. නමක් දාගන්න අමාරුයි. නේද? ආ ඔරලෝසුව පිහිටින් ඉස්සයි සද්දේ ඇහුනේ. එහෙම ඒ සද්දේ එහෙම එකක් තිබුණාද නැත්නම් අපි හිතාගත්තාද? හිතද කිව්වේ එහෙම නැත්නම් සද්දේ තිබුණාද මේ ඔරලෝසුව? කොහොමද ඒ දැන ගැනීම ආවේ? දැනුවත් වීම ආවේ? ඔයිට කලින් ඔරලෝසුවක් අත්දැකලම නැත්නම්, දැකලම නැත්නම් ඒකේ සද්දයක් අහලම නැත්නම් ඒ අදහස ඇහිද? එන්නයි කියන්නේ නැහැ. මේ මහත්යේ ඇසීමට පෙර ඇසුරක් එකතු කරලා නේද කතා
කරන්නේ?
ඒක ඇසුර. දැන් අපි පෙර ඇසුරෙන් පුරුදු වෙලා තියෙන අර නිකන් තත්තරයක ගැප් එකක් තිබිලා ටික් 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 ගාලා එනවනම් ඔක ඔරලෝසුවක සද්දයක් වෙන්න ඕන කියන නිකන් අදහසක් එනවා නේද? ඒ තමයි මං ඇහුවේ. ඊට කලින් සද්දය ඇහුනේත් නැහැ, පස්සේ සද්දය ඇහෙන්නේ නැහැ. එක සද්දයක් විතරක් ඇහෙනයි. ඔරලෝසු අම්ම ඇවිද?
නැහැ.
එයා මෙහෙමයි. ඔර්ලෝසුව මැවුනේ නැතත් රූපමය හැඟීමක් මවා ගන්න පුළුවන් දැන්. ඒක වෙන්නේ අපි අර සද්ද ටික සම්බන්ධ කළොත් නේද? සම්බන්ධ කරන්නේ අර අරක නිරුද්ධ වෙලා කියලා දන්නේ. නේද? ඒකත් පවත්වගෙන ඉන්නව නැත්නම් සම්බන්ධ කරන්න බෑ. කලින් සද්දේ වගේමයි මේ සද්දේ කියලා කියන්න හරි ඒක මතක තියාගෙන ඉන්න එපා. මේ නිරුද්ධ වෙලා නම් ඒක ගැන හිතන්න බෑනේ.
නිරුද්ධ වෙච්ච බව දන්නේ.
නිරුද්ධ වෙච්ච බව දන්නේ. අපේ පුරුද්ද තියන එකට ප්‍රයත්න දෙන්න. සිහිය තියාගන්න. නේද? එතකොට ඒවා එකතු කරලා නේද දැන් ඔරලෝසුවක් ඔතෙන්ට සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ මොකක් හරි රූපයකට මේක අයිති කරනවා. රූපය කියන්නේ ලෝකෙට අයිති දෙයක්ද නැද්ද? ලෝකෙට අයිති දෙයකට සම්බන්ධ කරනවා නේද? තව විදිහට කිව්වොත් ලෝකේ හදනවා ඉතින්. රූප හදනවා ලෝකෙට අයිති. ඒවා තියෙන්නේ කොහෙද? එළිය. ඔරලෝසුව තියෙන්නේ කොහෙද? එළිය. එළිය. ෆෑන් එක තියෙන්නේ කොහෙද? ඔය එකතු වෙලා නේද අපේ ලෝකෙ හැදිලා තියෙන්නේ. මොකද හදන්නේ ලෝකෙ. නේද? ලෝකෙ හදන්නේ ඇයි කියලා දැන් මේ හොයන්නේ සමුදේ. ලෝකෙ කියන්නේ අපි දන්නවනේ නේද? ලෝකෙ නිදීගත් වෙන්නේ. බාහිර රූප වෙන්න පුළුවන්, අභ්‍යන්තර රූප වෙන්න පුළුවන්. ඔය එකතු වෙලා තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මේක දැකින කෙනාට සම්මා දිට්ඨිය එනවා. ඒ කියන්නේ ලෝකයෙන් එතෙර වෙන දැක්ම එනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එහෙනම් තන් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? මේ මාර්ගය මම දන්න කෙනා තමයි ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. නේද?
සර් සමාවෙන්න සර් ප්‍රශ්නයක් නැහැ. අවසරයි හම්තුන. දැන් අපේ ආනාපාන සති භාවනාවේදී දැන් නාසයේ සීමාව එතන. එතනින් එහාට ඒ කියන්නේ දැන් නාසයෙන් වෙන උෂ්ම ගන්දි අපේ ශාරීරිකවත් අපිට දැනෙනවා පපුව ඉස්සෙනවා පහත් වෙනවා. ඒතර ආනාපාන සති භාවනාවේදී අපේ මේ සීමාව මෙච්චර ඒ කායක වෙන දේවල් ඒවා අපි භාවනාවට තව කියන්නේ දෙයම විමර්ශනවාද ඒක
ඒක තමයි මේ මේ කියන්නේ දැන් මේක තේරුම් ගන්න මේ කියන්නේ. දැන් නාසය කියලා කිව්වනේ. නාසය කියලා වරවදින කතාවක් කිව්වනේ. දැන් නාසය කියන්නේ ශරීරයේ කොටසක්. පපුව කිව්වත් ශරීරයේ කොටසක්. බඩ කිව්වත් ශරීරයේ කොටසක්. නේද? ඒක අපි මුලින් පටන් ගන්න ඕන ශරීරයට අයිති කරලා. මේ බලා ඉන්නේ ශරීරයට අයිති තැනක්. අර තැනක් කියන කතාවත් ඕකම. තැන කොතනද බලා ඉන්නේ? බලා ඉන්න තැන වෙනස් වෙනවා කියලා නේද? අපි පටන් ගන්න තැන define කරන්නේ මේ ශරීරේ කොහේ හරි ශරීරයට සාපේක්ෂව නේද තැන කිව්වේ කිව්වනේ වෙනස් වෙන්නේ ඉතින් එක ඉස්සෙල්ලා එක තැනක් තියෙන්න ඕන ඊට පස්සේ තව තැනක් තියෙන්න ඕන එහෙනම් තව වෙනස් වුණා කියන්න පුළුවන් දෙකට
සාපේක්ෂව වෙනස් වුණා
කියන්නේ එනි තැනක් පිහිටලා ඒ තැන පිහිටියේ කොහමද? කොතනද මුලින් තිබුණේ අහුවොත් අපිට ශරීරයේ උදව් කරගෙන තමයි කියන්නේ. නාසයේ කෙළවර. ඒ කියන්නේ ලෝකෙට අයිති දෙයකින් තමයි තැනස් කියන්නේ. ස්පේස් කියන එක. තැන කියන එකක් ඩිෆයින් ඒ කියන්නේ අර්ථයක් දෙන්න පුළුවන් වෙන්නේ ලෝකෙට අයිති දේවල් උදව් කරගෙන. නේද? අර දොර ළඟ කියනකොට එකෙන දුර ළඟ කියන්න වෙන්නේ අපිට ලෝකෙට අයිති දේවල් උදව් කරගන්න. එහෙම නේද? ඒකට මේ ශරීරයේ කොටස් ඕන කොන කොටසක් ගන්න. ඈ පපුව වෙන්න පුළුවන්, බඩ වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්. ඈ
තොල් වෙන්න පුළුවන්.
කමක් නැද්ද කියන එක නෙමෙයි මේ සිද්ධ වෙන දේ තේරුම් ගන්න. මේ හරිද වැරදිද කියලා නෙමෙයි මේ කියන්නේ. කරන දේ නෙමෙයි මේ කියන්නේ. වෙන දේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න.
එතකොට එහෙම වෙන්නේ මොකද කොහොමද කියන එක එතකොට
ඒක අවබෝධ කරන්න තමයි මේ කතා කරන්නේ. අපි දැනගත්තානේ කොහේ හරි ශරීරයට අයිති කොටසක් දාලා මෙන්න මෙතන වෙනස් වීමක් වෙනවා. මෙතන මෙහෙම දැනීමක් වෙනවා. නේද? මමනේ පටන් ගන්නකොට දැනගත්තේ. ඒක තමයි එතන තව ටිකක් බලා ඉන්නේ. අපි පටන් ගන්න යන ඔරලෝසුවේ සද්දයක් තියෙනවා නේද? ෆෑන් එකේ සද්දයක් තියෙනවා. නේද? මේ තියෙනවා. අර ලේනෙක් කෑ ගහනවා. අර රූපයකට සම්බන්ධ කරලා නේද පටන් ගන්න. ඒ රූපය කියන්නේ ලෝකෙට අයිති දෙයක්ද නැද්ද?
ලෝකෙට අයිති
දෙයක්. ලෝකෙට අයිතිය. ඒක ලෝකෙට අයිති දැක්මද ලෝකෝත්තර දැක්මද? ලෝකෙට අයිති දැක්ම කියන එක පිළිගන්න. ලෝකෝත්තර දැක්ම නෙවෙයි. එතකොට දැන් අපි මොකක් හරි භාවනාවක යෙදෙන්නේ, يعني අරමුණ තියෙන්නේ ලෝකෝත්තර දැක්මක් ඇති කරගන්නනේ. බුදුබණේ සම්මාදිට්ඨියවත් ඇති කරගන්න ඕනේ නේ. එතකොට ඒක ලෝකෙට අයිති දැක්ම වෙන්න බෑනේ. ඒ දකින්න දකින්න මේ දැන් අර සම්මතේ ඔය ඉන්නේ. පරමාර්ථය දකින්න දකින්න සම්මතෙන් මිදෙනවා. සම්මතේ මිදෙනවා. ඒ සම්මත ලෝකයෙන් තමයි අපි පටන් ගන්නේ. ඈ? ඒ කියන්නේ නුවණ පිහිටන්න පිහිටන්න සිහිය පිහිටන්න පිහිටන්න සිද්ධ වෙන්න ඕන.
ඇයි මේ ගන්න කියන එක තමයි
ප්‍රශ්නේ. ඇයි ගන්න ඉතින් සංසාරය යන හින්දා මේ මෙච්චර කල් ආපු පුරුද්ද ඒක නැති වෙන්නේ නේද? එහෙමනේ පුරුදු කරලා තියෙන්නේ. මේක මගේ ශරීරය කියලානේ පුරුද්ද කරලා තියෙන්නේ. ශරීරයක් තියෙනවා කියලානේ පුරුදු කරලා තියෙන්නේ. නේද? සංසාරේ මෙච්චර කල් පුරුදු කරලා තියෙන්නේ එහෙමනේ. මේ ජීවිතෙත් පුරුදු කරලා තියෙන්නේ එහෙමනේ. ඉතින් ඒ පුරුද්ද එක සැරේට නැති වෙන්නේ නැහැ. ඒක අපි පළවෙනි දේ දැන් මේ දැනගත්තු දේ ඇත්තද? ඇත්ත ඇති හැකිද? යථාභූත තත්ත්වයද? කියන එක නුවණින් විමසන්න ඕනේ.
සබා ධර්මෙන් වෙනසෙද්දී ඒකට
ඔය දැනගෙන හිටිය දේවල්නේ. දැන් ওই ටික ඇත්ත නම් දැන් ලෝකෙ මිදිලා තියෙන්නේ පෙ. නේද? තේරුම් ගන්න ඔය ලෝකෙට අයිති දැනුම දැක්ම. අපි ධර්මය දකින්නේ ඕවයින් මිදෙන්න. එතර ඔය දන්න ටික හරිනම් තව කරන්න දෙයක් නැහැ. හරිද? නේද? ඔය දන්න ටික හරිනම් දැනට දන්න ටික හරිනම් තව කරන්න දෙයක් නැහැ. කළ යුතු සියල්ල නිම කරන ලදී කියලා. කියන්නේ. එතන අඩුවක් තියෙන හින්දානේ අපි මේ හොයන්නේ. ඒක පිළිගන්න. මේ දන්න එක තමයි හරිම කියලා හිතුවොත් එතනින් එහාට දකින්න බෑ. ඒ සබාව ධර්මේ හරි මොකක් හරි ඔය දැනට දන්න ටික
වෙන්නේ කොහොමද කියන එක තමයි හරය ප්‍රශ්නය.
අයි ඒ වෙන්නේ කොහොමද හොයන්න ඉතින් ඒක නුවණින් දැන් බලන්න මේ කියන දේ අනුව විමසන්න.
ඒක තමයි මම ඇහුවේ මෙතෙන්ට සීමා කරන්නාද නැත්නම් එතනින් එහාට විදර්ශනාව.
ඒක ඔය කියන දේ අහගෙන හිටියනම් ඒ ප්‍රශ්නේ අහන්නේ දැන් ඔය ඕන තැනක් ගන්න කියලානේ මේ කිව්වේ. අපි පටන් ගන්න තැන Taman ශරීරයට සම්බන්ධ කරලා ඒ තමන්ට කැමති දැනක් වෙන්න පුළුවන්. හරිද? ඒ දැනට ඉන්න තත්ත්වය. ඔව ලෝකෝත්තර දැක්ම නෙවෙයි. ඒකත් පිළිගන්නවනේ. ඔකේ ලෝකෙට අයිති දැන් සම්මතයේ ඕන කෙනෙක් ඉන්න මට්ටම. නේද? එතකොට දැන් මේ ධර්මයක් තියෙන්නේ අතනින් එහාට නුවණින් බලන්න දෙයක් තියෙනවා. එතකොට අපිට ඉන්න පුළුවන් මොනවා හරි දැනගෙනනේ තියෙන්නේ. දැනගන්න උදව් වුණේ හේතු වුණේ මොනවද? ආයතනයක් මේ උදව් වෙලා තියෙනවා. මොනවා හරි දැනගත්තා නම් ආයතනයක් හරහමනේ දැනගෙන තියෙන්නේ. එතකොට මේ හුස්ම හරි නාසය හරි මොනවා හරි දැනගන්න මෙතෙන්දි මේ කාය විඥාණයෙන් දැනගත්තු ස්වභාවයක් හරි ස්වභාවයන් ගොඩක් හරි තමයි උදව් වෙලා තියෙන්නේ. දැන් මුලින්ම හුස්ම තිබුණා කියලා දැනගන්න ඕනේ. හුස්ම තිබුණා කියලා දැනගන්න මොන ආයතනෙද අපිට මොනව හරි සංඥා ටිකක් දීලා තින්නේ? කාය ආයතන. හෙ? කායයතනේ වැඩ කළේ නැත්නම් ඔහොම දෙයක් දැනගනින්ද? මොකද අනිත් පැත්ත. මේක තීරෙන්නේ නැහැ නේද? ඔය සද්දේ බෙර ගහනවා ඇහෙනවා නේද? කන ඇහුන්නේ නැති කෙනාට බෙර ගැහිල්ලක් තියෙයිද? කන වැඩ කළේ නැත්නම්? ආ, මේ වගේ තීරුම් ගන්න. කාය ආයතනය කියන එක වැඩ කළේ නැත්නම් අපිට හුස්මක් කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඔය කොහෙද කියන එක ගැනවත් අවබෝධයක් නැහැ. දැනගන්න විදිහක් නැහැ. ඒක හිතක් හැදෙන්න ආයතනයක් කරා මොකක් හරි සංඥාවක් එන්න ඕනේ. නේද? ඒතර ඕනම දැනුවත් වීමකට ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන මේ මොන ආයතනෙින්ද? නැත්නම් එකක් හරි කීපයක් හරි තියෙන්න පුළුවන්. උදව් තඩ හුස්ම තියනවා කියලා දැනගන්න උදව් උනේ කාය ආයතන. තඩ දැන් ඊළඟට බලන්න ඕන කාය ආයතනෙට කරන්න පුළුවන් වැඩේ මොකද්ද? අපි ඊට වඩා දේවල් ටිකක් කොතෙන්ද එකතු කරලා? කාය විඥාණයට දැනුවත් කරන්න පුළුවන් මොකද්ද? මොනවද ගැනද කියන්න පුළුවන්? ස්පර්ශයක් තියෙන මොකක් හරි කාය ස්පර්ශය කියන පොට්ටබ්බ සංඥාවක් නේද? මෙහෙම යම් කිසි ගැටෙන ස්වභාවයක් තියෙනවා. කාය ආයතනෙට පොට්ටබ්බ සංඥාවක් තියෙනවා. දැන් කාය තේරුම් ගන්න අමාරුයි ඒගොල්ලන්ට දැන්. සද්දේ ඇහෙනකොට කන ඊ ශබ්දෙයි කියලා ස්වභාවයක් තියෙනවා කියන එක තමයි සෝත විඥාණය. හැට ගත්තොත් මොකක් හරි දකින්නකොට ඇහැට අරමුණු වෙන රූප ස්වභාවයක් තියෙනවා කියන එක තමයි චක්කු විඥාණය කියන්නේ. පැහැදිලිද? يعني ඇහැයි රූපෙයි වෙන් කරලා දෙනවා චක්කු විඥාණය. කණයි ශබ්දෙයි වෙන් කරලා දෙනවා සෝත විඥාණය. නාසයයි ගඳ සුවඳයි වෙන් කරලා දෙනවා ගාහන විඥාණය. දිවයි රසයි වෙන් කරලා දෙනවා ජීවහාඥයයි. කයයි ස්පර්ශය පොට්ටබ්බේ කියන ස්පර්ශ වෙන තේරුම කිමුත් තේදෙන හිත. කයයි ඒ පොට්ටබ්බේයි වෙන් කරලා දෙනවා කාය විඥාන. ලෝකයයි ආයතනයයි කිව්වට වඩා බාහිර ලෝකෙයි අභ්‍යන්තර ලෝකෙයි වෙන් කරලා දෙනවා. ඒ දෙකම ලෝකෙටයි තියෙන්නේ. අභ්‍යන්තරෙත් ලෝකෙටයි තියෙන්නේ බාහිරෙත් ලෝකෙටයි තියෙන්නේ නේද? ලෝකේ දෙපැත්තකට බෙදලා දෙනවා අභ්‍යන්තරයි බාහිරයි කියලා. ඒ අභ්‍යන්තර ටිකට කියලා අපි අජ්ජත් ආයතන. ඇහැ කන නාසය දිව ශරීරය මන. ඒවයින් දැනගන්න ආරමුණු වෙන ස්වභාවයන්ට කියනවා බාහිර කියලා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. නේද? අජ්ජත් ආයතන බහිද්ද ආයතන දෙපැත්තක් වෙන් කරලා දෙනවා. දෙපැත්තක් වෙන් කරලා දුන්නේ කවුද? විඥානය. චක්කු විඥාණයෙන් ඇහැ මේ පැත්තේ රූපය අර පැත්තේ කිව්වා නේද? සෝත විඥාණයෙන් කන මේ පැත්තේ අජ්ජත්තයි සද්දය බහිද්දයි. ගහන විඥාණයෙන් පෙන්නම් කරනවා නාසය මේ පැත්තේ අජ්ජත්ත. ඒකෙන් දැනගන්න ගඳ සුවඳ බාහිර. දිවෙත් එහෙම වෙන් කිරීමක් තියෙනවා නේද? දිව අජ්ජත්තයි රස බාහිරයි. ඈ මේක ජීවහා විඥාණය. කය මේ පැත්තේ අජ්ජත්ත එකට ස්පර්ශ වෙන දේ ඒක බාහිරයි. ගැටෙනවා වෙන්න පුළුවන් ඒනට බාහිර ස්වභාවයක් තියෙනවා නේද? අභ්‍යන්තර බාහිර බෙදීමක් තියෙනවා නේද? අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි. නේද? මන ධම්ම කියන කොටත් අහමු. එතකොට මේ අභ්‍යන්තරේකුයි බාහිරේකුයි වෙන් කරන ස්වභාවය. ඒ වෙන් කිරීමේ එක මොකද්ද කියලා නැහැ. ඒකට නමක් දීලා නැහැ තාම. ඇහෙන් දැනගන්න මොකද්දෝ තියෙනවා. කණෙන් දැනගන්න මොකද්දෝ තියෙනවා. ඒකට අපි ශබ්ද කියලා කියනවා නේද? නාසයෙන් දැනගන්න මොකද්දෝ ස්වභාවය තියෙනවා. තියෙන්නේ මේ මේක අභ්‍යන්තරේ අරක බාහිර. දෙපැත්තකට වෙන් කරලා දෙකොණ. ඒක කියන්නේ තව එහාට ගිහිල්ලා කණෙන් අහන්නේ මොකද්ද එළියේ තියෙන්නේ. ඒක තමයි සෝත විඤ්ඤාණය. මනස තමයි ඒ බෙරයක් හදන්නේ. නේද? අර නම් දාන එළියේ තියෙන දෙයක නමක් දාලා ඒක දැනගන්න ස්වභාවය වෙනකොට මනස. මොකද එතකොට පිරාත් දෙකෙන් ටික එකතු කරලා. හරි. ද විඥාන මට්ටම කියන්නේ නිකන් මේ මොහොතේ ස්වභාවය වගේ. ඒකට අපි මුකුත් එකතු කරලා නැහැ තාම. ඒ කියන්නේ ආයතන විඥාන මට්ටම්, කියන්නේ චක්කු විඥානය වෙන්න පුළුවන්, සෝත විඥානය වෙන්න පුළුවන්. ඒකට කියනවා ඒක ඒක හරිය අහිංසකයි. ඒක තාම කර්ම කරන මට්ටමට සකස් වෙලා නැහැ. ඒක විතාක මට්ටමක් විතරයි. ඔව්. එයා වැරදිකාරයෙක් නෙවෙයි. හරි. මායාව තියෙනවා. මොකද විඥානේ මායාකාරයනේ. හැබැයි දැන් මායාකාරය මායාව කළාට අපි රැවටෙන්නම ඕනේ නැහැ. මැජික් කාර්යයට මැජික් පෙන්වන්න පුළුවන්. රැවටෙනවද නැද්ද කියන එක කාට අයිතියද? ඕක දිහා බලන කෙනාට අයිතියද? එතකොට අපි මැජික් කාර්යයට දබනින්න ඕන රැවටෙන එකට අපිටද? කාගේ මෝඩකමද රැවටෙන්නේ? මැජික් කාර්යයේ මෝඩකමටද රැවටෙන්නේ? අපේ මෝඩකමට. අපේ. එතකොට තේරුම් ගන්න අර චක්කු විඤ්ඤාණයට බැනලා හරියන්නේ නැහැ. ඒක හරියට මැජික් කාර්යයට බනිනවා වගේ වැඩ. නේද? මැජික් කාර්යයටද බනින්න ඕන රැවටෙන කෙනාට. රැවටෙන කෙනාට නේද? එතකොට මේ චක්කු විඤ්ඤාණ මට්ටම නැත්නම් ආයතන විඤ්ඤාණ මට්ටම තේරුම් ගන්න විපාක මට්ටමක් විතරයි. එයාට බෑ අපිව සසරේ ගෙනියන්න. තව විදියට කිව්වොත්. චක්කු විඤ්ඤාණයට බෑ අපව සසරේ ගෙනියන්න. මොකද එයා කර්මයක් නෙවෙයි. හරි? තේරෙනවද? ඒ කියන්නේ අර ජවන් මට්ටමට ඇවිල්ලා නැහැ. කර්ම කරන මට්ටමට ඇවිල්ලා නැහැ. විපාක දෙන කර්ම සකස් කරන මට්ටමට ඇවිල්ලා නැහැ. සකස් වෙලා නැහැ. හරි. ඒව සකස් කරන්නේ ඊළඟ එක්කෙනා. ඔව් ඒක බාර ගන්න මනෝ විඤ්ඤාණය. ඒකට මනෝ විඤ්ඤාණයෙන් තමයි ඕක ලෝකෙට අයිති දෙයක් කරලා අඳුරගන්නේ. හරි. නම දෙන්න පුළුවන් කැමති දා කැමතිද කියලා. එක ඇලීම පැත්තෙන් ගෙනියයි නැත්නම් ගැටීම පැත්තෙන් ගෙනියයි නේද? ඒ දෙකම කරන්නේ මනෝ විඤ්ඤාණය. හරි? ඒ මට්ටම තමයි මේ කර්ම කරන. එහෙම නැත්නම් සසර ගෙනියන මට්ටමට ඉන්නේ ඉතින්. ඒකට මනෝ විඤ්ඤාණය ඒ මට්ටමට එන්නේ එම අපි අන්න මැජික් ෂෝ එකක් බලලා ඉන්නවා. අන්න මැජික් කාරේ මොනවා හරි කරනවා. එතකොට අපි එතන රැවටුනොත් මුලා වුණොත් එයා කරන දේ ඇත්තමයි කියලා හිතුවොත් අපි මුලා වෙලා ඔන්න ඒක ගැන කතා කරන්න පුළුවන්, කියන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්, හිතන්න පුළුවන් නේද? කර්ම කරන්න පුළුවන්.
පාරකට.
ඔව්. හරි. එහෙම මුලා නොවුනොත් ඒ මැජික් එකට අනුව අපි ක්‍රියා කරන්නේ අපි කතා කරන්නේ නැහැ. මොකද අපිට ඒක අදාළ නැහැ.
කර්ම රැස් වෙන්නේ
නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුලාවෙන් කරන දේවල් ටික රැස් වෙන්නේ නැහැ. හරි. එතකොට ඔන්න වැඩ දෙකක් තියෙනවා. එයා කියන දේ මේ විදිහටම පිළිගෙන ගියොත් කර්ම කරනවා සසරේ යනවා. එයා කරන දේ ඇත්ත ඇති හැටි දැක්කොත් අපි යහුවෙන්නේ නැහැ, අපි මුලා වෙන්නේ. කර්ම කරන්නේ නැහැ. කියන්නේ ලෝකේ යන්නේ නැහැ, ලෝකෙට අහුවෙන්නේ. දැන් ලෝකේ මවල දෙන්නේ මැජික් කාර්යය. හ්ම්. ඔව්. ඒත් ඒක එහෙමම වාරගත්තොත් ලෝකෙට අහුවෙලා ඉතින් ලෝකෙට අයිති දේවල් ටික ලබා ගන්නවා. ලෝකෙට අයිති දේවල් මොනවද? ලෝකෙට අයිති ධර්මතා අටලෝ දහම්. සැප දුක ඉන්දා ප්‍රසංසා යස ආයස ලාභ අලාභ ඔය ලෝකෙටයි තියෙන්නේ. ඒක ලෝකෙට අහු වුණ කෙනාට ওই ටික තියෙනවා. හරි. දැන් ලෝකෙ හැදුවේ කවුද? අර මැජික් කාර්ය. ලෝකෙට අහු වෙනවද නැද්ද කියන එක තියෙන මැජික් එකට පැවටෙනවද නැද්ද? මායාව ඒ විදිහටම බාර ගන්නවද? නැත්නම් මායාව කරපු හැටි දකින්නවද? මායාව ඒ විදිහටම බාර ගන්න එකට කියනවා අයෝනිසෝ මනසිකාරය. ඒක ඇති කරපු හැටි දකින්න එකට කියනවා, උපදුන හැටි දකින්න එකට කියනවා යෝනිසෝ මනසිකාරය. උපදින හැටි දැක්කොත් රැවටෙන්නේ යම් ගාවෙන්නේ. හරි? සත්‍යවෝ. එතකොට ඔන්න මනසට අරයා කරන දේ බාර ගන්න දෙවිදිහක් තියෙනවා. එක්ක අයෝනිසෝ මනසිකාරයෙන් අරයා කියන එක ඇත්ත තමයි කියලා පිළි අරන් ඒ විදිහට වැඩ කරන්න ඕනේ. ඒක තමයි සසරේ යන කෙනාගේ ස්වභාවය. හරි? බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ටික හටගත්තු හැටි දකින්න. ඉපදුන හැටි දකින්න. නැ යෝනිසෝ මනසිකාරයෙන් බලන්න පුළුවන්. එහෙම වුණත් අර මුලාවට අහු වෙන්නේ නැහැ. කියන්නේ ලෝකෙට අහු වෙන්නේ නැති පැත්තකුත් තියෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර දැක්ම. නැත්නම් ලෝකෝත්තර මාර්ගය. ඒක ඒ දැක්ම එන්න මුලින්ම එන්න ඕන ඔන්න ඔය අවබෝධය. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ලෝකෙන් එතර වෙන සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨිය එනකොට ලෝකය කියන්නේ මොකද්ද කියලාත් දකින්න ඕන, ලෝකේ හටගන්නේ කොහොමද කියලාත් දකින්න ඕන, ඒ හේතු යදුන් නැත්නම් ලෝකේ හටගන්න බෑ කියලාත් දකින්න ඕන. එහෙනම් ඒ අවබෝධයෙන්ම මාර්ගය දැනගන්න තියනවා කියලා දකින්න ඕන. අන්න ඔය අවබෝධයෙන් එන කෙනා සම්මා දිට්ඨිය පහළ වෙනවා. හ්ම්. එතකොට ඔන්න ඔය අවබෝධේ ඇති කරගන්න කියලා. ඒකට තමයි ධර්මයක් අහන්න ඕන නුවණින් විමසන්න. අපි දන්න දේ හරි කියලා හිතුවට ඕක එන්නේ.
සමහර
මොනවම හරි ලෝකෙට අයිති දෙයක් නම්
මම දැනගන්නවා.
ඒක හටගත්තේ කොහොමද කියලා හොයන්නේ. ආයතනේ ලෝකෙට අයිති නම් ආයතනේ හටගත්තු හැටි බලන්න ඕනේ. ඒ හටගත්තු හැටි නොයදුනොත් ආයතනේ හටගන්න බෑ කියන එකක් දකින්න. ඒ කියන්නේ ආයතන නිරෝධයක්. එහෙනම් නිරෝධ කරන මාර්ගය. එහෙනම් සම්මාදී. එතකොට ආයතන කියුවහම අභ්‍යන්තර ආයතන බාහිර ආයතන දෙකම අයිති. ඇහැයි රූපයි කියන දෙකම අයිති චක්ක ආයතන කියනකොට. ඒ කියන්නේ බාහිර රූපෙන්තරව ඇහැක් ගැන කතා කරන්න බෑ. ඇහෙන්තරව බාහිර රූපයක් ගැන කතා කරන්න බෑ. සද්දයක් නැත්තම් කනක් ගැන කතා කරන්න බෑ. මොනව අහන්නද කන තියෙන්නේ නේද? කන නැත්තම් සද්ද ගැන කතා කරන්නත් නෑ. සද්ද ලෝකෙ දිහිටන්නේ නෑ, ගණක් නෑ. ඒක නේ අභ්‍යන්තර බාහිර දෙක එකට යුගල වශයෙන් යෙදෙනවා. හැබැයි අපට ඕක තේරෙන්නේ නෑ. මොකද අපි ඉන්නේ කන වෙනම තියනවා, සද්ද වෙනම තියනවා කියන එකනේ. හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියන දැක්මෙ නෙමෙයි ඉන්නේ. කන තිබුණක් නෑ සද්ද තියෙන්නේ. නේද? නෑ. නැත්තම් හොඳයි. දැන් අපි සද්ද කියලා කියන්නේ කනට ඇහෙන දේවල් විතරයි නේද? දැන් මනුස්ස කනට ඇහෙන ශබ්ද පරාසයක් තියෙනවා. නේද? ඔය දන්නා අය දන්නවා ඇති හර්ට්ස් 20 ඉඳන් 20000 වෙනකම් පරාස විතරයි සාමාන්‍ය. නිරෝගී කනකට ඇහෙන. ඊට අඩු ශබ්ද ඇහෙන්නේ නැහැ. ඊට වැඩි සද්ද ඇහෙන්නේ නැහැ. නැහැ, ඒවා තියෙනවා කියලා අපි දන්නවද ඒක උඩ? දැනගන්න විදිහක් නැහැ. නේද? ඒකට අපි දැනගන්නේ මේ කන සංවේදී ශබ්ද සංඥාතික විතරයි. හැබැයි ඒ ටික විතරක් නෙමෙයි, ඒවා තියෙනවා කියලා හිතනවා නම් තියෙන්නේ. නේද? සමහර සත්තුන්ට ඇහෙන අපට ඇහෙන්නේ නැති. ඒකලංගේ තරහසේ වෙනස්
බල්ලන්ට මල්ලන්ගේ
කියන්නේ වෙනවා. ඒකට තේරුම් ගන්න මේ ආයතනයේ හැකියාව අනුව දැනගත්තු ප්‍රමාණයක් තමයි මේ දැන් මේ තියෙන්නේ. ඒ සද්ද සංඥාවක් තියෙනවා නම් තියෙන්නේ කන තියනකම් විතරයි. කනේ හැකියාව මත විතර. ඒක මනුස්ස කනකට තියෙන ශබ්ද පරාසයක් තියෙන, බල්ලෙක්ගේ කනකට තියෙන වෙන පරාසයක් තියෙනවා. ඒ වගේ අපිට හිතන්න පුළුවන් දිව්‍ය කනකට නම් ඊට වඩා වෙනස් පරාසයක්. පෙරේතයෙක්ගේ දූතයෙක්ගේ නම් ඒ පරාසය වෙනස් නේද? මේ සත්වයන්ගෙම ගත්තහමත් අපිට පේන්න ඔය කූඹියෙක්ගේ පරාසෙයි වෙන ඊට වඩා ලොකු සතෙක්ගේ පරාසෙයි වෙනස් නේද? අපි දැන හිතාගෙන හිටියට අපි ලෝකේ තියෙන ඔක්කොම දන්නවා. සද්ද ටික ඔක්කොම දන්නවා වගේ අපි දන්නේ බොහොම ටිකයි. හා ලෝකේ තියෙන ඔක්කොම වර්ණ රූප සේරම දන්නවා කියලා හිතන් හිටියට මේ හැකියාවට අහු වෙන පරාසය ගැන විතරයි දන්නවනම් දන්න. සීමිත කොටස. නේද? මම හිතාගත්ත හැකි නේද අනිත් ආයතන හයටම ඔහොමයි කියලා. ගන්ධ සුවඳ වලින් දැනගන්න එකක් යම් කිසි සීමාවක් සීමිත කොටසක් ඒක නාසයේ හැකියාව මත. නේද? අපි දන්න රසත් දන්නේ දිවේ හැකියාව මත. එම් ගිරිස්සාව හැදුනහම එහෙම ඒ රසත් නෑ සමහර වෙලාවට නේද? අනහරි දැන් උපාදාන කරගෙන තියෙන්නේ ඔය සීමාව ඇතුලේ. ඒ තියෙනවා කියලා හිතන ලෝකෙනේ උපාදාන කරගන්නේ නේද? නෑ දැන් මේ අල්ලගෙන තියෙන ලෝකේ යම්සි සීමිත ප්‍රමාණයක්. තව අල්ලගන්න තියෙනවා නම් එකතු කරගන්න තව තියෙනවා. තව ඒ හින්දා තමයි එක එක උපකරණ හදා බලන්නේ. දැන් මේ මේක පේන්නේ තියෙනවා කන්නාඩි දෙකක්. කෙනෙක් එක්ක දුර බලන කණ්ණාඩියක් අරගෙන අර තරු දිහා බලයි. නැත්නම් ඈත තියෙන. එහෙනම් තන්නීක්ෂයක් හදාගෙන මේ ඇහැට පේන්නේ තියෙ ලොකු කරලා බලයි නේද? දැන් මොකද්ද මේ කරන්නේ? අර පරාසය පොඩ්ඩක් වැඩි කරගන්න හදනවා. ඈ? එක එක උපකරණ හදනවා. දැන් ඔය එක එක කැමරා ජාති හදනේ නේද? ඉන්ෆ්‍රාරෙඩ් වලින් IR කියලා කියන්නේ. ඒවට පේනවා අපිට පේන්නේ නැති ඒවා. මහාරලට භූතයන්ගේ එහෙම ෆොටෝ එහෙම අරගෙන කියන්නේ නේද? දෙවියන්ගේ ෆොටෝ තියනවා කියලා එහෙම කියන්නේ. මේ කැමරාවේ තමයි ඒවා තින්නේ. අපේ ඇහැට පේන්නේ. ඒවා සංවේදීතාවය වැඩි මේ මේ ඇහි පරාසයට වඩා වෙන පරාසයකට. එතකොට බලන්න දැන් ලෝකෙට තියෙන ඒවා මේ ආයතන වලට අහු වෙන මට්ටමක ටික නේද? ඔහොම පරාසය වැඩි කරගෙන හරි අහු වුනේ නැත්නම් ඒවා තියනවාද කියලාවත් අපි දන්නේ නැහැ නේද? අපේ ලෝකෙට ඒක නැහැ නේද? ඈ? දැන් මෙතන හොල්මනක් ඉන්නවා කියලට අහු වෙන්නේ නැහැ. නැත්නම් දෙවි කෙනෙක් ඉන්නවා කියලට අහු වෙන්නේ නැහැ නේද? මේ ආයතන සීමා සහිත. නේද? එතකොට අපි දැනගත් තු ලෝකේ එකක් තේරුම් ගන්න මේ ආයතන වලට සීමා වෙච්ච ලෝකෙ. එතකොට ලෝකේ කියලා කියන්නේ ඔවට අහු වුණ අරමුණු ටික නේද? ඒ වයින් දැනගන්නේ නැහැ. කනෙන් නම් ඇහුණ සද්ද වලට අදාළ ලෝකෙ විතරයි අපි දන්නේ. ඇහෙන්නේ නැති සද්ද වල අපේ ලෝකෙට නැහැ. නේද? අපි සංවේදී නැති මේ ගඳ සුවඳ අපේ ලෝකෙට නැහැ. හරි. ඒකේ තමයි මේ ඇහැට සංවේදී වර්ණ සටහන් අපි ඒ දෘෂ්ටි වර්ණාවලිය කියන්නේ නේද? වර්ණ හත කියලා කියන්නේ. ඒකෙන් කියනවාද ඒ හත විතරයි මේ ලෝකේ පාට තියෙන්නේ කියලා? නෑ, ඔය අපේ ඇහැට පේන්නේ ඔච්චරයි.
ප්‍රධාන පහත්.
ඔව්. තව ඇහැට නොපෙනෙන ඒවා ඕන තරම් තියෙන්න පුළුවන්. හරි. ඒකට ඒකෙන් තේරුම් ගන්න මේ ආයතනෙට සීමා වුණ ප්‍රමාණයක් තමයි ආයතනෙ දැනගන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතනෙට සීමා හැකියාවට සීමා වුණ ප්‍රමාණයක් තමයි බාහිර ලෝකේ ගැන දැනගත්තා දැනගෙන තියෙන්නේ. ඒක එක පැත්ත. හරි. ඒකෙන් තේරුම් ගන්න වෙන නොදන්න ලෝකෙකුත් තියෙනවා. මේ දන්න ලෝකෙ බොහොම ටිකයි. ඈ ඊළඟට අපි බලන්න ඕන මේ දන්න ලෝකේ දැනගත්තු ලෝකෙත් ඇත්ත ඇති හැටිද දැනගෙන තියෙන්නේ කියන එක. දැන් අපි හිතාගෙන ඉන්නානේ ආයතන නිසා දැනගත්තා කියලා. නේද? දැන් අර හුස්මක් තියනවා කියලා දැනගත්තා. අර හෙදෙර ගහනවා කියලා දැනගත්තා. මේ උදළු ගන්නවා කියලා දැනගන්නවා. අර ඒ පෑන් එකක් තියනවා කියලා දැන මේ මොනවයින්ද දැනගත්තේ? ආයතන. ආයතන. ආයතන කියන්නේ සද්ද වලින් ගොඩක් ඒවා දැනගත්තේ නැත්නම් කාය ආයතන එන්නේ මොකක් හරි ආයතන හරහා තමයි දැනගෙන තියෙන්නේ. එතකොට තේරුම් ගන්න මේ අපිට දැනගන්න බෑ ආයතනයක් නැතුව. තව විදිහට කිව්වොත් විඥානයකට පහළ වෙන්න බෑ ආයතනකින් තොරව. ආයතනයක් උදව් කරගෙනමයි විඥානයක් පහළ වෙන්නේ. එහෙනම් අපි දැන් විඥානයේ හැකියාව බලන්න ඕන. චක්කු විඥානයේ හැකියාව මොකද්ද? ඇහැයි රූපෙයි තියෙනවා කියන්නේ. නේද? සෝත විඥානයේ කියන්නේ කනයි සද්දෙයි තියෙනවා. ග්‍රහණ විඥානයේ කියන්නේ නාසයයි ගඳ සුවඳයි තියෙනවා. ඒ දෙපැත්තක් වෙන් කරලා දෙන එක නේද මේ විඥාණයෙන් කරන්නේ? අභ්‍යන්තර බාහිර ස්වභාවයක් තියෙනවා කියලා කියන්නේ. දැන් ඒකෙන් දැනගෙන නැහැ දැන් චක්කු විඤ්ඤාණ මට්ටමේදී දැනගෙන නැහැ අර එළියේ පොල් ගහක් තියෙනවා කියන එක. නැත්තම් ෆෑන් එකක් තියෙනවා. වර්ණ සටහන ඇහැට ආරමුණු කරන්න වර්ණ ස්වභාවය තියෙනවා. මේ මොකද්ද කියන නමක් චක්කු විඤ්ඤාණේ දන්නේ නැහැ. හරිද? ඒක ඊළඟට ඒක බාර කරනවා මනසට. මනස තමයි ඉතුරු වෙලෙ ටික කරන්නේ. ඔහොම පෙන්නේ මෙහෙම දෙයක් කියලා ඔන්න පරණ අද්දකේන් ටිකයි දැන් ගන්න එකයි දෙකම එකතු කරලා අලුත් සංස්කරණයක් කරනවා. දැන් මේ පේන ස්වභාවය ඔබ පොල් ගා කියලා කියන්නේ හිත නේද? මන. ඇහැ නෙමෙයි මේක කියන්නේ. ඇහැට පුළුවන් ඕකේ නිකන් චිත්‍රයක් ඇඳලා දෙන්න විතරයි. හරි? අර කැමරාවෙන් ෆොටෝ එක ගන්නවා වගේ ෆොටෝ එකක් අරන් දෙන්න විතරයි. ෆොටෝ එකේ තියෙන්නේ මොනවද කියන්නේ එයා දන්නේ නැහැ. දැන් කැමරාව දන්නේ නැහැ මං ගත්තේ මේ ෆොටෝ එක. මේ ෆොටෝ එක කියලා එහෙම කියන්න දන්නේ නැහැ. එයාට පුළුවන් අර වර්ණ සටහන් ටිකට අදාළ චිත්‍රයක් ඇඳලා දෙන්න. එතකොට ඇහැ තේරුම් ගන්න. එතකොට එහෙම අදාළ චිත්‍රයක් හදලා දෙන එක විතරයි ඇහැට කරන්න තියෙන්නේ. මේ චිත්‍රයට අපි කියනවා ප්‍රසාද රූපය කියලා නේද? චක්කු ප්‍රසාද රූපය. සද්ද වලින් හදලා දෙන කන උදව් කරගෙන හදලා දෙන ඒ චිත්‍රයට කියනවා සෝත ප්‍රසාද රූපය. හරි? එතකොට නාසයෙන් හදලා දෙන එක ගාන ප්‍රසාද රූපය. විදිහට ආයතන 6ටම තියෙනවා ප්‍රසාද රූප 6ක්. ඔය ප්‍රසාද රූපේ තියෙන්නේ බාහිරයේද අභ්‍යන්තරයේද? බාහිරේ නම් එන්න බෑ නේද? බාහිරේ කියන්නේ නැහැ නේද කවුරු? ඇහෙන් හදන ප්‍රසාද රූපේ එළියේ තියෙනවා කියන්නේ නේ. ප්‍රසාද රූපේ හැම තිස්සෙම තියෙන්නේ ආයතනයේ තුල. නේද? විඥානයට අරමුණු වෙන්නේ ප්‍රසාද රූපය මිසක් බාහිර තියෙන දේ නෙවෙයි. ඒකත් පැහැදිලි. බාහිර මොනවා හරි තියෙනා නම් ඒක උදව් වෙලා ඒක ප්‍රසාද රූපේ හදන්නේ. හැබැයි විඥානේ දකින්නේ උදව් වුණායව නෙවෙයි. ප්‍රසාද. සකස් වුණ ප්‍රසාද. ඒක හරියට දැන් අපි දැන් මෙතන මොනවා හරි අපිට ඇහැට පේන්නේ නැති ටීවී තරංග තියෙනවා. හරි? ඒවා පේන්නේ නැහනේ. දැන් මෙතන ටීවී එකක් තියලා අපි ප්ලග් එක ගහලා ස්විච් එක දාලා ඇන්ටනා එකත් කරපෝලා මොකක් හරි කරලා ඔන්න දැම්මහම මෙතන වැටෙනවා රූප. එතකොට අපේ ඇහැට පේන්නේ මොකද්ද? ටීවී ස්ක්‍රීන් එකේ වැටෙන රූප. නේද? අපි ඒ රූපේ දිහා බලනකොට කියන්නේ නැහනේ මේ දැන් ආපු කරන්ට් එක දකින්න. නේද? දැන් ආපු ටීවී සිග්නල් එක දකින්න. එහෙම කියන්නේ නැහනේ නේද? ඒව පේන්නේ නැහැ. ඇහැට අරමුණු වෙන්නේ මේ සකස්සුන රූප මට්ටම, මේ ඡායා මට්ටම. ඒ වගේ තමයි මේ ප්‍රසාද රූපය කියන්නේ. දැන් එළියේ තියෙන ස්වභාවයක් දකින්න බෑ විඥාණයට. විඥාණයට පුළුවා මේ ආයතනයක් සකස් කරලා දෙන ප්‍රසාද රූපය දකින්න. පැහැදිලිද? ඒ ඇහැ නිකන් ටීවී එක කියලා හිතන්න. එතකොට TV එකේ ස්ක්‍රීන් එක වගේ තමයි ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපය. එතක විඥාණයට පුළුවන් ඒ සකස් කරපු ප්‍රසාද රූපය දිහා බලන්න විතර. හරි? හැබැයි අපි දැනට ඇහැ පාවිච්චි කරනකොට විශ්වාස කරන්නේ මේ ඇහැ සකස් කරලා දීපු ප්‍රසාද රූපේ දකින්නවා කියලාද එළියේ තියෙන දේවල් දකින්නවා කියලා. එළියේ තියෙන දේවල් දකින්නවා කියලා නේද හිතන්නේ? ඕක තමයි ලෝකෙට අරිතිය. දැන් මේකේ යථාභූත ස්වභාවය ඇත්ත ඇති ඇති කොයන එක තමයි දැන් කරන්නේ. නะ? එහෙන් කිව්වට මේ එළියේ තියෙන දේ දකින්නවා කියලා ඇත්තටම එළියේ තියෙන දේද දැකලා තියෙන්නේ. ටික නුවණින් බලනකොට පේනවා එළියේ තියෙන දේ කියලා හිතාගෙන හිටියට දැකලා තියෙන්නේ ඇහැ සකස් කරලා දීපු ප්‍රසාද රූපයක් දැකලා තියෙන්නේ නේද? දැන් අද සමහරු ගෙදර ගිහිල්ලා මැච් එක බලන නේද? බලනවා
බලනවා
ගන්නයි බලන ටීවී එකේ බලනවා නේද ක්‍රිකට් මැච් එක. දැන් බලන්නේ එළියේ ගහන මැච් එක දිහාද ටීවී එකේ පෙන්වන රූප ටික දිහාද? හිතන් ඉන්නේ මැච් එක බලනවා කියලා. බලන්නේ ටීවී එකේ තියෙන අර වර්ණ සටහන් ටික නේද? ඒ වගේ මේ ඇහෙන් බලනවා කියන්නේ අපි හිතන් ඉන්නවා එළියේ තියෙන දේ බලනවා කියලා දකින්නවා කියලා. දැකලා තියෙන්නේ මොනවාද? ඇහැ සකස් කරලා දීපු ප්‍රසාද රූප නේද? දැන් ප්‍රසාද රූප කියන්නේ එළියේ තියෙන දේ. බාර ටීවී එකේ අපි දකින්නේ ඒකට ආපු ටීවී තරංග ටිකද? නෑ. ඒකට ආපු කරන්ට් එකද? නෑ. ඒවා හේතු විතරයි නේද? ඒවා නැතුව වර්ණ සටහන ඇති වෙයිද ටීවී එකේ? ඒවා නැති වුණත් රූපේ පේන්නේ නැහැ නේද? ඒත් ඒවා යෙදිලා සකස් වුණ ඵලයක්. එතන හේතු යෙදිලා සකස් වුණ ඵලයක් තමයි මේ දැන් දකින්නේ. එතකොට තේරුම් ගන්න මේ චක්කු ප්‍රසාද රූපය කියන ඵලය ඒක ඉබේ හටගත්ත නෙමෙයි. ඒක හැදෙන්න හේතු වර්ගයක් යෙදිලා තිබෙනවා. මේ ඒ හේතු නිසාම සකස් වන ඵල ස්වභාවය. ඒ ඵල ස්වභාවය තමයි ප්‍රසාද රූපය කියන ඵල ස්වභාවය තමයි දැන් විඥාණයට ආරම්භ. චක්කු විඥාණයෙන් දකින්නේ උනාගේ තිරයේ වැටෙන වර්ණ සටහන. ඒක විපාකම. ඒ හේතු යෙදීම තමයි විපාකම. හරි? දැන් වියක පේන එකේ වරදක් නැහැ. වරද තියෙන්නේ ඔකේ මුලා වෙලා දැන් ඔය එළියේ තියෙන ඒවා කියලා හිතන්නේ.
මනෝවිඤ්ඤාණය නිසා.
දැන් ඒ මුලාමින්ම හේතු ටික වෙනම හොයාගන්න. එතකොට ඇහැට බැනලා හරියන්නේ මට මෙහෙම් පෙන්නනවා මෙහෙම් පෙන්නනවා කියලා. නේද? ඒ නිකන් ටීවී එකට බනිනවා වගේ මේ මෙයා මේවා පෙන්නනවා මේවා පෙන්නනවා. ටීවී එකේ දවරත්ත බලලා රැවටෙන කෙනාගේ. ආයතන වලට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. ආ බාරගන්නේ කවුද? ඒක තමයි හොයාගන්නේ. මම බාරගන්නේ කෙනාට නේද බනින්නවා. ආ එයා යෝනිසෝ මනසකාරී යොදලා නැති හින්දායි රැවටෙන්නේ. නේද? මෙච්චර කල් ආපු පුරුද්දටම ඒක ඇත්ත කියලා බාරගත්තහම ආ යෝනිසෝ මනසකාරී. හරි? දැන් ඔය රැවටීම අඳුරගන්න තමයි අර අපි වතුරට එවෙන බල්ලවදේ. එතකොට යාගයේ හේ ප්‍රසාද රූපේ හදනවා. ඒ ප්‍රසාද රූපේ බල්ලෙක්ගේ සටහනක් තියෙනවා. දැන් බල්ලගේ ඇහැටද බනින්න ඕන එළිය බල්ලෙක් ඉන්නවා කියපු එකට? එහෙන් මෙහෙම ඡායාවක් හදලා දුන්නටද බනින්න ඕන නැත්නම් උඹ රැවටුණ එකටද? ඒ ප්‍රසාද රූපේ දිහා බලලා ඊළඟට මනසෙන් කිව්වේ ඔහොම පේන බල්ලා ඉන්නේ එළියේ. නේද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා කිව්වේ මනසෙන් මිස ඇහි වැරද්දක් නෙවෙයි ඒක. එහෙම ඇහෙන් ප්‍රසාද රූපේ හදලා දෙනවා. ඒකට හේතු සකස් වෙලා දෙන හින්දා එහෙම හැදෙනවා. නේද? ඒකට චක්කු විඥාණයෙන් ඒක දකිනවා. දැකලා එයා ඔන්න මනසට බාර කරනවා. ඔන්න මේ පැත්තේ ඇහක් තියෙනවා, අර පැත්තේ රූපයක් තියෙනවා, ඕන්නම් අඳුරගන්න. ඕන්නම් අඳුර ගන්න කිව්වට අපි නිකන් ඉන්නේ නැහැ නේ අපේ පුරුද්දම. ඈ ඔකට තව ටිකක් පෝර දාන එකනේ නේද? කවුරු හරි කේලමක් කියපු ගමන් ඒක ඔය සද්දයක් විතරයි කියලා නිකන් ඉන්නේ. ආ ඇත්ත තමයි කියලා මේ යනවා පස්සේ. ඒක තමයි සසරේ ආපු කුරුදු බලවත් කියන්නේ. දැන් මේක අන්න මොකද්ද රූපයක් එළිය තියනවා කියලා නිකන් ඉන්නේ. ඉතින් ඕක මොන වගේ එකක්ද කියලා අර හොයලා බලනවා. දැන් කලින් පෙර සුරු කරපු ටික ඇදලා ගන්නවා මෙතන. ඔය රූපේ මෙහෙම එකක් තමයි. එයා හොඳ එක්කෙනෙක් නැත්නම් නරක එක්කෙනෙක්. හොඳ එක්කෙනෙක් නම් ඇල්ලලා නරක එක්කෙනෙක් නම් ගැටුම්. දැන් ගැටෙන්නේ කවුරු එක්කද? එළියේ ඉන්න දේ. දැන් බල්ලා තරහ ගන්නේ කවුරු එක්කද වතුරට එපිලා? එළියේ ඉන්න බල්ලා එක්ක. මේ බල්ලා තරහ නම් ගුරන්නේ. නැතුව මේ හිතේ හැදුන බල්ලෙකුට ඌට ගුරන්න ඕන නමන්නේ. දන්නවනම් නේද? උතරහ ආරම් පුරනවා නම් පුරන්නේ එළියේ ඉන්න බල්ලා. නේද? ආ එතකොට අපි ඇලෙනවා නම් ඇලෙන්නේ එළියේ තියෙන රූපවලට. අපි පිළිගන්නේ. අපි තරහ ගත්තා නම් තරහ ගන්නේ ওই බාහිර ලෝකෙට අයිති දේවල්වලට, ලෝකෙට අයිති දේවල්. ඔක හිතේ හැදුනා කියලා දන්නවනම් දැන් හීනයක් දැකලා ඇහැරුණාට පස්සේ හීනේ පස්සේ දුණා. ඊනෙන් දැකපු ටික ලබා ගන්න නේ? දහීනෙන් හොරෙක් ඇවිල්ලා ගෙදෙට්ට ඔන්න හොරා එළවුණු. ඈ? ඒ කෑ ගහගෙන නැගිටිනවා. නැගිට්ටාට පස්සෙත් යනවාද හොරා හොයන්න? මේක හීනයක් කියලා දැනගත්තාම ඒ වැඩේ ඉවරයි නේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි හීනයක් කියලා දන්නේ. දැන් බල්ලා දන්නේ මේ මනසෙන් හදපු බල්ලෙක්ටයි මම පුරන්නේ කියලා. එතකන් ඌ තරහරම් පුරන්නේ. හරි. දැන් අපිත් ඇහැ පාවිච්චි කරනකොට ඇහි ඇත්ත ඇති හැටි දන්නේ නැති වුනහම වෙන්නේ ඇහෙන් දැනගත්තු එළියේ තියෙන දේවල් වලට ඇලෙනවා ගැටෙනවා. හරි. ඒ ලෝකේ ඇලෙනවා ගැටෙනවා. දැන් ඇලෙන්න ගැටෙන්න ලෝකයක් හදලා තියෙන්නේ මේ. හදපු ලෝකේ මනසෙන් හදපු ලෝකයක් කියලා දන්නේ. ඇයි මේක මනසෙන් හදපු ලෝකයක් කියන්නේ? දැන් ආයතන හයක් තියෙනවා අපිට. ආයතන හයෙන්තරෝ දැනගන්න බෑ කියලා දැන් නුවණක් තියෙනානේ නේද? ඒකට ආයතන හයෙන් අපිව දැනවත් කරනවා නම් කරන්නේ ප්‍රසාද රූපයක් හදලා. නේද? ප්‍රසාද රූපයේ තේරුම් ගන්න අර ටීවී එකේ ස්ක්‍රීන් එක වගේ හේතු නිසා සකස් වෙන ඵලයක්. එතකොට මේ ඵලය කියන්නේ යෙදුන එක හේතුවක්වත් නෙවෙයි. ටීවී එකේ ස්ක්‍රීන් එකේ වැටුණ ඡායාව කියන්නේ කරන්ට් එකක් නෙමෙයි, ටීවී සිග්නල් එකක් නෙවෙයි, ඒ තරංගෙත් නෙවෙයි. නේද? හේතු නිසා සකස් වුණ ඵල ස්වභාවය. එතකොට අපිට පේන්නේ ඵලය විතරනම් අපිට මේ ඵලය දිහා බලලා පුළුවන් ද හේතුව දැක්කා කියලා කියන්නේ? බැ. ඒ හේතුව වෙනම එකක්, ඵලය වෙනම එකක් ස්වභාවය. හරි. ඒකට ප්‍රසාද රූපය කියන්නේ ඵල ස්වභාවය. බාහිරේ යම් කිසි දෙයක් තිබුණා නම් ඒක හේතු ස්වභාවය. දැන් මේ ඵලය අරමුණු වෙලා හේතුව දැක්කා කියලා කියන්න බෑ. ඒක අපේ මුලාවෙන් කරන දෙයක්. ඒ මුලාව හින්දා තමයි අර බල්ලා එළිය බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. දකින්නේ ප්‍රසාද රූපේ ඌ හිතනවා මේ දැක්කේ එළියේ ඉන්න බල්ලා කියලා. නේද? අපිත් දැන් ඇහෙන් දකින්නේ ප්‍රසාද රූපේ අපි හිතනවා අර එළියේ තියෙන පොල් ගහ දැක්කා කියලා. මේ බල්ලාද හරි අපිද හරි? දෙන්නම කරලා තියෙන්නේ එකම විදිහට ඇහැ පාවිච්චි කරලා නේද? ඇහෙන් දකින දේ එළියේ තියෙනවා කියලා හිතලා. අපි කියන්න පුරුදු වෙලා තියෙන්නේ බල්ලා විතරයි රැවටුනේ. අපිට රැවටුන්නේ නැහැ. ඒ ඔය රැවටීමේ මිදෙන හැටි තමයි මේ යථාභූත ඥානය කියන්නේ. ඒකට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නවා චක්කුම් බික්කවේ අජානං අපස්සං යථාභූතං. ඇහැ ගැන දන්නේත් නැහැ, දකින්නෙත් නැහැ. ඇත්ත ඇදියේ. අජානං අපස්සං යථාභූතං. කවුද මේ සසර යන සත්‍යය? එහෙන් දැනගන්න රූපය ගැන අජානං අපස්සං යථාභූතං. රූපං අජානං අපස්සං යථාභූතං. හරි. මේ සසරේන සත්‍යයේ ස්වභාවය. අජානං අපස්සං යථා භූතං වුණහම ඒවයි සතුට වෙනවා සාරජ්‍ය සතුට වෙනවා ඒක ඇහත් ධාර ගන්නා රූපෙත් ධාර ගන්නවා ඈ ඒක ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා සම්මූලික සිහි මුලා වෙනවා මොකේද සිහි මුලා වෙන්නේ ඇහි ඇහ නිසා දැනගන්න රූපෙ දැන් වතුරට එබෙන බල්ලා ඇහෙත් සිහි මුලා වුණා ඒ කියන්නේ ඇහි කෘත්‍ය දැනගත්තේ නැහැ ඇති හැටට නේද ඊළඟට ඇහ නිසා දැනගත්තු රූපෙත් සිහි මුලා වුණා ඒ නිසානේ බාහිර බල්ලෙක් ඉන්නවා කියලා හිතුවේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවේ සිහි මුලා වෙලා නේද ඇහෙත් සිහි මුලා වුණා රූපෙත් සිහි මුලා වුණා එතකොට එයා ඒකේ සතුටු වෙන ස්වභාවයක් තියෙනවා තරහ ගත්තත් ඉස්සෙල්ලා රූපේ දකින්න සතුටු වෙලා. අම්මගේ ඇහෙන්නේ මේක පෙනුනේ. නේද? රූපේ ධාර ආරං ඉවරයි. ධාර ගත්තට පස්සේ තමයි සිහි මුලා වෙලා. ඈ? සිහි මුලා වුණාම අන්න තණ්හාව වැඩෙනවා. ඒ තණ්හාවේ කොටසක් තමයි මුරණය. ගැටෙන ගතියක් තණ්හාවේ කොටසක්. ලැබෙන ගතියක් තණ්හාවේ කොටසක්. තණ්හා පවද්දති. තණ්හා වර්ධනය. දැන් මොකද වෙන්නේ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා එයා දන්නේ මේ රැස් කරන්නේ පංච උපාදානස්කන්ධ කියලා ඒ වුණාට කරන්නේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා ඇයි දැන් රූපයක් බාර අරන් එයාගේ ලෝකෙට රූපයක් බාර අරන් රූපයක් උපාදාන කරලා නේද අපි තමයි දන්නේ නැති රූපයක් උපාදාන කරගෙන බල්ලා දන්නේ නෑනේ බල්ලා මේ ලෝකෙට දැන් බල්ලෙක්ව පිහිට රූපයක් උපාදාන කරනවා ඒ නිසා වේදනාවක් උපාදාන කරලා සංඥාවක් උපාදාන කරලා සංකාරයක් උපාදාන කරලා විඥානයක් උපාදාන කරනවා ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය හට අරන් අර සිහි මුලාව තුල ඇත්ත ඇති හැටි නොදැකීම තුල పంచ ఉపాదాన స్కන්දය හදලා දැන් එයාට නුවණක් තියනවද මං දුකටපත් වුණාද කියලා නෑ බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වන්නේ සංකිට්ඨේන పంచ ఉపాదాన స్కන්දය දුක්ඛං දැන් අපි ඇහෙන් දැකලා එළියේ රූපයක් දැඩිව බාර ගන්නවා නේද අන්න පොළ ගහක් තියෙනවා රූපේ උපාදාන කරලා ඇහැ උපාදාන කරලා ඒ නිසා වේදනා උපාදාන කරලා සංඥා උපාදාන කරලා සංඛාරය උපාදාන කරලා විඥාන උපාදාන කරලා නේද? ඒතර පංච උපාදානස්කන්ධයක් හටගෙනද නැද්ද? හටගෙන. අපිට දැනුමක් නැහැ දුක හටගත්තා කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. ඔය සකස් කළේ දුක. ඔය හටගත් දුක. එතකොට ඇහෙන් දැකලා රූපයක් බාර ගන්න මට්ටම වෙනකොට තේරුම් ගන්න දුක සකස් කරගන්න. ඊළඟට හොයන්න ඕන ඇයි ඒ දුක සකස් වුනේ? දුකට හේතුව. බාරගත්තා. ඒ බාරගත්තේ රූපේ සිහි මුලා වුණා. ඇත්ත ඇටි හැටි දැක්කේ නැහැ. ඒක ඉපදුන හැටි දැක්කේ නැහැ. ඉපදුන හැටි දැක්කේ නැහැ කියන්නේ අයෝනිසෝ මනසිකාරෙන් බාරගත්තා. සිහියයි නුවණයි පිහිටුවේ නැහැ. සිහිය කියන්නේ මේක ඇහෙන් දැකලායි දැනගත්තේ කියලා දැනගන්න එක. නුවණ කියන්නේ එතන වෙන මුලාවක් තේරුම් ගන්න. සිහියයි නුවණයි යෙදුනනම් ඔන්න යෝනිසෝ මනසිකාරය වෙනවා. මේ හටගත්තේ කොහොමද කියලා පේනවා. මැජික් එක කරන හැටි පේනවා. එතන මැජික් එක බාර ගන්නෑ. නේද? මැජික් කාර්යය මැජික් එක කරන හැටි දැක්කට පස්සේ අපි මැජික් එකට රැවටෙන්නේ නැහැ. ඒකට යෝනිසෝ මනසිකාරය වෙනවා. එයා කරන විදිහ තේරුම් ගන්නවා. එයා කොහොමද මේක මවලා පෙන්නන්නේ කියන එක තේරුම් ගන්නවා. ඔව් ගන්නකොට තණ්හාව එනවා. ඒ කියන්නේ එළියේ දේ බාරගත්තාම ඒකට තණ්හා කරනවා. ඒ කියන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ. දැන් තණ්හා කරන්නේ දෙයක් උපාදාන කරපු හින්දා නේද? ඒ දේ ගත්තේ කොහොමද? ඒ දේ හටගත්තු හැටි දැක්කේ නැහැ. මේ චක්කු විඥානෙනුයි ඇහැකුයි රූපෙකුයි තියනවා කියලා අපිට කිව්වේ කියන කතාව අපි දන්නේ. අපි කෙලින්ම ඇහෙන් දකිනවා එළියේ තියෙන දේ. නේද? ඒක එහෙමම බාර ගන්න. දැන් බල්ලා එහෙන් දැකපු ගමන් අන්න එළියේ තියෙන දේ එහෙන් දැක්කා. ඒ කියන්නේ තියෙන දෙයමයි පේන්නේ කියන දෘෂ්ටියක ඉන්නවා. ඒක දෘෂ්ටියක් මිසක් ඇත්ත ඇතිහෙටි නෙමෙයි. බාහිරේ තියෙන දෙයමයි එහෙන් පේන්නේ කියන එක දෘෂ්ටියක් කියලා තේරුම් ගන්න. ඒ බල්ලාගේ උපමාවෙන් පේනවනේ. තර අපිත් එහෙම බාර ගන්නවා නම් තියෙන දෙයමයි මේ ඇහෙන් පෙන්වන්නේ කිව්වොත් ඒක දෘෂ්ටියක් කියන එක තේරුම් ගන්න. හරි. ඒ දෘෂ්ටිය බලවත් හින්දා අපිට ඒක දෘෂ්ටියක් කියලා පේන්නේ නැහැ. ඒක ඇත්ත ඇති හැටි කරගෙනනේ අපි මෙච්චර කාල සංසාරය යන්නේ. පුරුද්ද බලවත් හින්දා පේන්නේ. දැන් නුවණ සිහියයි නුවණයි පිටන ගෙනාට ඔක දෘෂ්ටියක් කියලා නම් දකින්න පුළුවන් කමක් නැහැ. හරි. ඇහැ ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. ඇහැ චක්කු විඥාණයෙන් කියපු දේ එහෙමම පිළිගත්තා. එයා කිව්වේ කොහොමද කියලා කතාවක් හෙව්වේ නැහැ. ඒකට චක්කු විඥාණය කොහොමද උග කළේ? චක්කු විඥාණයට පුළුවන් මොකද්ද? ප්‍රසාද රූපය දකින්න. එයාට පුළුවන් ද එළියේ තියෙන රූපය දකින්න? බෑ. හැබැයි එයා කියන්නේ අන්න එළියේ රූපයක් තියෙනවා. මේ පැත්තේ ඇහක් තියෙනවා. නේද? එයා මායාව හදනවා. ඒකට රැවටෙනවද නැද්ද කියන එක මනෝවිඤ්ඤාණේ වැඩක්. යෝනිසෝ මනසිකාරයෙන් ගන්නවද අයෝනිසෝ මනසිකාරයෙන් ගන්නවද? ඒකට තේරුම් ගන්න ඕනේ චක්කු විඤ්ඤාණයට පුළුවන් පෙනීම කියන සිද්ධිය කරන්න විතරයි. පෙනීම නැත්තම් දැකීම. දැකීමට අමතරව දකින දෙයක් ගැන කියන්න එයාට හැකියාවක් නැහැ. දකින්න උදව් වුණ ඇහැක් ගැන කියන්නත් එයාට හැකියාවක්. එයා කියන්න පුළුවන්. ඒක ඇත්ත ඇති හැටි නේ. නේද? ඒකට අපි තේරුම් ගන්න ඕනේ මෙයාට හැකියාව තියෙන්නේ පෙනීමේ ක්‍රියාව කරන්න විතරයි. ඊට අමතරව බාහිර රූපයක් පණවන්න එයාට හැකියාවක් නැහැ. අභ්‍යන්තර රූපයක් පණවන්න එයාට හැකියාවක් නැහැ. ඒ ටික එයා අපිව මුලා කරන්න අර මායාකාරී ස්වභාවය ඒක. හැබැයි මුලා කරන වැඩේ කළාට දැන් අපි මැජික් කාර්යයට බැනලා හරියන්නේ නැහැ. අපි ටීවී එකට බැනලා හරියන්නේ නැහැ. ඒකට මුලා වෙනවද නැද්ද කියන එක ඕක බලන කෙනා නේද? එයා කියන දේ යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයෙන් ගන්නවා. ඒ හැකියාව තියෙනවා මනසට. එහෙනම් අපි චක්කු විඤ්ඤාණයට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. එයා නෙමෙයි වැරද්ද කරන්නේ. එයා ඒ පරිසරේ හදලා දෙනවා. රැවටෙන පරිසරේ හදලා දෙනවා. රැවටෙනවද නැද්ද කියන එක තමන්ගේ වැඩ. හරි. රැවටුනොත් එයා හදන ටික අත්දකින්න කෙනෙක් හදාගන්න. ඒ තමයි සක්කාය දිට්ඨිය. රැවටු නැත්නම් ඕක පෙනීම විතරයි කියන දැක්මට ආවොත් එළියේ තියෙන රූපයක් පිළිගන්නේ නැහැ. මෙහි ඉන්න මම කෙනෙක් පිළිගන්නේ නැහැ. සක්කාය දිට්ඨියට අහුවෙන්නේ නැහැ නේද? ඒක උඩට. දැන් පෙනීමක් විදිහට දකින්න හැකියාව අපිට නැහැ. පෙනීම කියන්නේ මොකද්ද? චක්කු විඤ්ඤාණයට ප්‍රසාද රූපයක් අරමුණු වෙනවා. අපි බාර ගන්න පුරුදු වෙලා තියෙන්නේ මේ මට්ටම නෙමෙයි. බාහිර දෙයක්. දකින්නවා කියන හැඟීම. අර බල්ලාගේ දෘෂ්ටි. නේද? තනින් මාත්‍රය තියෙන බල්ලට ප්‍රසාද රූප මට්ටම. ඌ හිතන්නේ නැහැ. අර එළියේ ඉන්න බල්ලව තමයි ඔය දකින්නේ. එළියේ තියෙන දෙයක් තමයි මේ දකින්නේ. ඒකට රැවටිලා. ඒකට සක්කාය දිට්ඨිය ඇවිල්ලා නැහැ. පෙනීම මාත්‍රය වුණා නම් දෙයක් පෙනෙන්නේ නැත්තම් ලෝකෙට අහු වෙන්නේ නැහැ. අන්න ඒකට බාහිරට කියනවා. එවිට බාහිය ඔබ එයින් අපි හිතන. එන්න. බාහිර දෙයක් පැනෙන්නේ නැත්නම් බාහිර දෙයි පිහිටන්න විදිහක් නැහැ. එවිට බාහිය ඔබ ඉන්න පිහිටයි, එහිත් නොපිහිටයි. මෙහිත් නොපිහිටයි. ඔය දෙක අතරත් නොපිහිටයි. නะ ඔබ යන්තරේ. දිත්තේ දිත්තමත්タン වුණොත් එහිත් නොපිහිටයි, එයිනුත් නොපිහිටයි, මෙහිත් නොපිහිටයි. ඔය දෙක අතරත් නොපිහිටයි. දිත්තේ දිත්තමත්තන්ට අමතරව බාහිර රූපයක් පැනෙව්වොත් මෙයත් ඉන්නවා. ඇයි මෙයාට සාපේක්ෂව තමයි බාහිරට කියන්නේ අභ්‍යන්තරයට සාපේක්ෂව තමයි බාහිරට කියන්නේ ඒ දයතාව දෙපැත්තකට බෙදෙන සිද්ධිය චක්කු විඥානේ ඇත්ත ඇති හැටි දැක්කොත් දිත්තේ විඥානය කරන මායාව දැක්කොත් බාහිර රූපෙත් පිළිගත්තා හැත් පිළිගත්තා එතකොට අපි බාහිර රූපය ගැන තමයි දැන් ඔන්න හිතන්නේ. ඒක තියනවා කියලා බාරගත්තානේ ඒක උපාදානය කළා. එතකොට අහු වුණා ලෝකෙට අහු වුණා. නැත්තම් මායයට අහු වුණා කියලා නේ. ඇහි ඇත්ත ඇති හැටි දැක්කේ නැති උන ගම මායයට අහු වුණා. රූපයේ ඇත්ත ඇති හැටි දැක්කේ නැති ගම මායයට අහු වුණා. ඵලය ඵලයක් විදිහට දැක්කේ නැහැ. විඥානයේ ඵලය දකිනවා. ඒක හේතුඵල ක්‍රියාකාරීත්වය. ඒක නවත්තන්න බෑ. ඒ කියන්නේ පෙනීමේ සිද්ධිය නවත්තන්න බෑ. නවත්තන්න ඕනක් නෑ. පෙනීමෙන් නවත්තන්නේ නැති එකයි මෙතන වැරද්ද. පෙනීමට අමතරව දකින දේතුත් හදනවා, දකින කෙනෙකුත් හදනවා. ඒ දෙකම මේ මුලාවෙන් හදන දේවල්.
12 අඳුරෙන් දාන්නේ.
ඒ පෙනෙන දේත් පණවනවා පෙනෙන ඇහැකුත් පණවනවා ඒක මේ හිතේ මුලාවෙන් කරන දෙයක් කියන එක දන්නේ විඥාණයෙන් කරන මායාවක් කියන එක දන්නේ අය බාහිර ලෝකේ එළිය ලෝකෙ නෙමෙයි මේ ආයතන වලින් සකස් කරපු ලෝකයක් සලායතන ලෝකයක් ඔය තියෙන්නේ ඒක බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ විතර කටුවක් ඇතුලේ ඉන්නේ සත්‍යය විතර කටුව තමයි ආයතන නැහැ. එයාට අවදාවත් එළියට ගෙහින්නේ නැහැ. ඔය කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා තමයි මම කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ. මේ ආයතන ගැන ඥානං පස්සං යථා භූතං වෙනවා. දැනගන්න දකින්න ඇත්ත ඇති හැටි. දැන් අපි ඉන්නේ අඥානං පස්සං යථා භූතං. දන්නේත් නැහැ දැකලා නැහැ. එතකොට ධර්මයක් අහන්නේ මොකටද? දැනගන්න දකින්න. දැනගන්න දකින්නකොට මොකද වෙන්නේ? රූපේ මුලා වෙන්නේ නැහැ. සෙහි මුලා වෙන්නේ නැහැ. ඇසේ මුලා වෙන්නේ නැහැ. ඈ? සෙහි මුලා වෙන්නේ නැහැ. සෙහි මුලා වෙන්නේ නැති වෙනකොට ආදීනවානුපස්සී විහෙරති. මම ඉස්සෙල්ලා කිව්වේ නැහැ. සෙහි මුලා වෙනකොට ආස්වාදානුපස්සී විහෙරති. ඒ ආස්වාදයේ කරනවා. නැත්ත ඇටි දකින්නකොට සිහි මුලා වෙන්නේ නැහැ. එතකොට ආදීනව අනුපස්සී විහෙරද. අර ආස්වාදය කරපු එකේ ආදීන වේදන් දකින්නේ. මේ බොරුවට හිතෙන්ම ආවගෙන ඕකේ ආස්වාදය නින්දලා තියෙනවා. නැහැ. ඒ යෝනිසෝමනසිකාරය කියන්නේ මේක ඇත්ත ඇටි දකින්නේ උපදින හැටි දකින්නේ. උපදින හැටි දැක්කොත් සිහි මුලා වෙන්නේ නැහැ. සිහි මුලා වුනේ නැත්තම් ප්‍රවටෙන්නේ තණ්හාව වඩන්නේ පංච උපාදාන ස්කන්ධ ආය ආය රස කරන්නේ නැහැ පංච උපාදාන ස්කන්ධ අපත්‍යං ගච්ඡ අන්න යාට කියනවා සාස්ස හෝති සම්මාදිට්ඨි එන සම්මාදිට්ඨිය ඇති වුණා සාස්ස හෝති සම්මා සංකප්පෝ ඔය පොත කියවලා බලන්න නේ මහා සලායතන සූත්‍රය අර සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් කරන්න කියන්නේ පොඩි දෙයයි චක්කුං ඥානං පස්සං යථා භූතං රූපං ඥානං පස්සං යථා භූතං විඥානං ඥානං පස්සං යථා භූතං එයාට සම්මාදිට්ඨිය ඇති වෙනවා ආර්ය මාර්ගයට වැටෙනවා මොන ඔයගේ සිද්ධියක් තියෙන ඉතින් සලායතන ටික නුවණින් දකින්න සලායතන කිව්වහන් ඇහැයි ඇහෙන් පෙන්නන රූපයි ඒක පෙන්නන දවගෙන චක්කු විඥානි ඔය තුනේ එකතුව කියන චක්කු සංපස්සයයි ඒ පස්සෙන් එන ඔය යම්කිසි වේදනාවක් තියෙනවා නම් ඔකයි ඔය පස් දෙනාගෙන ඥානං පස්සං යථා භූතං ඉතරයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ ඉතුරු ටික ඉබේ වැඩෙන දේවල් ඕක දැකීමමයි සම්මාදිට්ඨිය එයාගේ වැඩෙනවා සම්මාදං කරා එයාගේ වැඩෙන්නේ සම්මා වායාමය. ඔහොම දකින්න උත්සාහ කරනවා කියන්නේ සම්මා වායාමය. එයාට වැඩෙන්නේ සම්මා සතිය. එයාගේ වැඩෙන්නේ සම්මා සමාධිය. හරි. එහෙම කෙනාගේ කියනවා කාය කම්මං සුපරිසිද්ධෝ හෝති. වචී කම්මං සුපරිසිද්ධෝ හෝති. ආචීවං සුපරිසිද්ධෝ හෝති. අන්න සීලය පිළිපදනවා යන්න. සුපරිසිදු වෙන. එතකොට ඔය දැක්ම ඇති කරගත්තු කෙනා ගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ඒ විතරක් නෙවෙයි අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටිකම වැඩෙනවා කියලා ඒක දීර්ඝව පෙන්වුම් කරනවා මේ මහා සලායතන සූත්‍රය. හරි. ඔකේ දැන් අර මුල පිටුවේ අතුරු පිටුවේ chart එකකුත් ඇති කියවන්න පුළුවන් අයට. අකුරු බොහොම පොඩි එකේ සමරයිස් කරලා තියෙන ආයතන 6යි ඒක. මේ පොතේ කියන ටික කෙටි කරලා. ඈ? ආයතන 6 ඇස කන නාසය දිව කය මනස. ඒකට ගෝචර රූප තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. ඒවයි විඥාන 6 තියෙන චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. නේද? ඊළඟට පස්ස 6 තියෙන ඒවට අදාළ චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ඒ විදිහට මනෝ සංපස්ස යනවා. ඒක ඉතින් වචන දෙක ඉතින් Taman තේරුම් ගන්න විදිහට තේරුම් ගන්න. දැන් පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නානේ මදුපිණ්ඩික සූත්‍රය පෙන්නවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්නම් තින්නම් සංගති පස්සෝ. නේද? ওই තුනේ සංගතියට කියන පස්සේ කියලා. ඒ පස්සයක් තියනවා නම් වේදනාව තියෙනවා. පස්සපච්චය වේදනා. ඒකෙම ඊළඟ කොටස කියලා මදුපිණ්ඩික සූත්‍රයේ ඔය කතා නොකරන කොටස. චක්කුං සති රූපං සති විඥානං සති. ඇහත් තියනවා නම් රූපත් තියනවා නම් විඥානත් තියනවා නම් චක්කු සම්පස්සේ කියලා දෙයක් අණවන්න පුළුවන්. දැන් පස්සේ කියලා දෙයක් ගැන කතා කරන්න පුළුවන් කියලා කියනවා. ඒක ඊළඟ කොටසේදී කියනවා චක්කුං අසති රූපං අසති චක්කු විඥානං අසති. මේව නැත්තම් ඇහත් නැත්තම් රූපත් නැත්තම් චක්කු විඥානෙත් නැත්තම් ඔව් චක්කු සම්පස්සයක් කියලා පනෝන එක ඒක එහෙම වෙන්න පුළුවන් කරුණක් නෙවෙයි කියලා කියනවා. මේ මට්ටම තමයි පස්ස නිරෝධ මට්ටම. ඒ කියන්නේ මේ තේරුම් ගන්න ඇහැ කියන එකත් ලෝකෙට අයිති දෙයක්, රූප කියන එකත් ලෝකෙට අයිති දෙයක්, චක්කු විඥානය කියන එකත් ලෝකෙට අයිති දෙයක්. ලෝකෙට අහු වෙන කෙනාට තමයි ওই ටික තියෙන්නේ. උඩ ඔය තුනම ලෝකෙට අයිති ධර්මතා. මේ කතා කරන්නේ ලෝකෝත්තර දැක්ම. ලෝකයෙන් මිදෙන දැක්ම. හරියට අර වතුරට ඉබෙන බල්ලා දවසක බාහිර රූපෙන් බල්ලගෙන් මිදෙනවා වගේ දැක්මක්. ඒකට අපි ඇහැ කියන්නේ බාහිර රූපයක්. එළිය රූපේ කියන්නේ බාහිර රූපය. ඒ කියන්නේ ලෝකෙට අයිති රූප. බාහිර කියවම පටලව ගන්න එපා මේ අජත්ත රූපෙට බාහිර කිව්වයි කියලා. එහෙනම් අපි ඇහැ කියනකොට හිතන්නේ මේ එළියේ තියෙන සකස් වෙච්ච සතර මහා ධාතුන් හැදිච්ච රූපයක් කියලානේ. ලෝකෙට අයිති මට්ටමනේ. නේද? ඕක ලෝකෙට අයිති දැක්මේදී තිබුණාට ලෝකෝත්තර දැක්මේදී ලෝකෙට අයිති ඒවා පැන වෙන්නේ නැහැ. පෙනීම තිබුණාට ඇහැයි රූපෙයි සකස් වෙන්නේ නැහැ. තව විදිහකට. දිත්තේ දික්කමත් තමයිකොට ඇහැයි රූපෙයි පණවන්නේ නැහැ. අපි ඉන්නේ ඇහැයි රූපෙයි පණවනවා. ඔකට අහු වෙනවට ආහාර තියෙනවා. ඒවා හටගන්න හේතු ටික හොයලා ඔකෙන් මිදෙන්න ඕන. ඒකට ඇහැ හටගන්න ආහාර හේතු කියන හතරක් නේද? ආහාර, කර්ම, තණ්හා, අවිද්‍යාව. දැන් මේ පෙන්නන්නේ අවිද්‍යාව පැත්ත. මේ මොහොතේ ඇයි ඇහැ අපි පැනෙන්නේ? මේ මොහොතේ ඇයි රූපයක් පැනෙන්නේ? දැන් බල්ලා මේ මොහොතේ රූපයක් පනවනව නේද? බාහි. ඒ රූපේ දකින්න නේද උට ඇහැක් ඕන මේ. ඒ රූපේ නැත්තම් ඇහැක් කොහෙද ඉන්නේ?
ඇහැ කර්මෙන් ලැබෙන.
ඒ රූපේ තියෙන හින්දා ඇහැකුත් ඕන. එතකොට මේ දෙකම මේ අවිද්‍යාවෙන් හදන ඒවා නේද? ඒ වගේ ගැඹුරක් තියෙනවා. අපි අර ලෝකෙට අපි දෘෂ්ටි බලවත් හින්දා ඔක එකපාරට පේන්නේ නැහැ. ඒක තමයි මේක නුවණෙන් ආයේ විමසන්න දකින්න. චක්කුන් සති කියන්නේ ඇහැ තිබුණොත් රූප තිබුණොත් විඥාන තිබුණොත් එදාට පස්සයක් ගැන කතා කරන්න වෙනවමයි. මොකද ඒ ටික තියෙනවානේ. චක්කුන් අසති. ඇහැ තිබුණ නැත්තම් රූප තිබුණ නැත්තම් විඥාන තිබුණ නැත්තම් එදාට පස්සයක් ගැන කතා කරන්න පුළුවන්ද? ඒක වෙන්නේ නැහැ කියන්නේ. ඒ මදුපින්නික සූත්‍රය කතා නොකරන හරිය උ. කොහොම කෑල්ලක තියෙනවා. මේක තේරුම් ගන්න බැරි හින්දා කතා කරන්නේ. අර ලේසි ටික කියලා ඊට පස්සේ ඉතින් ප්‍රශ්න කර කර ඉන්නා ඉතින් රහතන් වහන්සේටත් ඇහැ තිබුණා නේද? රූප තිබුණා. අපි ඉන්න ලෝකේ ජීවත් වුණා. ඒක ඒ ලෝකේට ආයිති දෘෂ්ටියට ඒක තිබුණාට මේක අර වතුරට එවෙන බල්ලා රැවටිලා තියෙන කතාවක් වගේ කියලා හිතාගන්න. රූපක් තියෙනවා ඇහැක් තියෙනවා කියන එක ඒ බල්ලා කියයි නේද? එතකොට මානසික මට්ටම හිතාගත්ත හැන්නේ අපිත් ඒ වට්ටමට වැටිලා තමයි ඕක කියන්නේ. ඇහත් තියෙනවා රූපෙත් තියෙනවා කියන දෘෂ්ටිය ඉදී ඒකෙන් එහා හිතාගන්න බෑ. මොකද අර විතර කටුව ඇතුලේ ඉඳන් එළියේ ලෝකේ ගැන කියන්නේ නැහැ. ඇහැ ඉක්මවහා දකින්න දවසට උිට වෙනස් සිද්ධියක් තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර දැක්ම කියන්නේ. මේක ලෝකෙට අයිති දැක්මෙන් ඉඳන් විස්තර කරන්න අමාරුයි. ඒක දකින්න පුළුවන් දෙයක් නිසා ලෝකේට අයිති දෘෂ්ටියේ ඉන්න අයට තේරුම් කරන්න බෑ. අර ගානේ සම්මාදිට්ඨියවත් එන්න ඕන ලෝකෙන් ඉක්මවා දකින්න. හරි, තියෙන නිසා කියන එක ලෝකේට අයිති දෘෂ්ටිය. ඇත කියන එක ලෝකේට අයිති දෘෂ්ටියක්. ඒක යථාභූත ස්වභාවය නෙමෙයි. ඒක තේරුම් ගන්න තමයි කිව්වේ. දැන් විපාක මට්ටමේදී චක්කු විඥානය පහළ වෙනවා කියන ස්වභාවය හරිද? ඒ චක්කු විඥාණයෙන් දර්ශනය කරන ස්වභාවිකුත් තියෙනවා, දර්ශනය නොකරන ස්වභාවිකුත් තියෙනවා. චක්කු විඥාණයෙන් දර්ශනය කරන්නේ මොකද්ද? ඇහැකුයි රූපිකුයි. හරිද? එතකොට ඕක ඇත්ත ඇති හැටි නොදන්න කෙනාට තමයි ওই දෙක පිහිටන්නේ. අයෝනිසෝ මනසිකාරය. මේ විඥාණයෙන් කරන මායාව. හරි? මේ විඥාණය අනිදස්සන වෙන ස්වභාවිකුත් තියෙනවා. ඒ ඇත්ත ඇති හැටි දකින මට්ටමේ. එතකොට අර රූපේ දැర్శණය කරන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උපමාවක් තමයි අර සායංකාරයේක් සායං ගැනලා අහසේ චිත්‍ර අඳිනවා. අපිට චිත්‍රය අඳින්න කොලේ දාන බෝඩ් එක දාන අඳින චිත්‍රය පේනවා. රහතන් වහන්සේට ඒක අහසේ අඳින චිත්‍රයක් විතරයි රූප පිහිටන්නේ අනිදස්සන. හරි? එතකොට ඒ විඥානේ අර ඔය කියන විඥානේ නෙවෙයි. මුලාවෙන් දැర్శණය කරන විඥානේ නෙවෙයි. අපි ඉන්නේ මුලාවෙන් දැర్శණය කරන විඥානේ. කියන්නේ රූපක් තියෙනවා ඇහැකුත් තියෙනවා. මේ රූප නැත්තම් ඇහැක් ඕන වෙයිද? ඒක තේරෙනා නේද? දකින්න රූප නැත්තම් ඇහැක් ඕන වෙයිද? අහන්න ශබ්ද නැත්තම් කනක් ඕන වෙයිද? ඒවා යෙදෙන්නේ නැහැ. ඒ මට්ටමේදී ලෝකෙන් ඈතර වෙන මට්ටමේදී ඒවා යෙදෙන්නේ නැහැ. ওই සලායතන ලෝකෙදී තමයි ඒවා යෙදෙන්නේ. විඥානේ පැති හැටි යන්නේ දැස්සන අපට තියෙන විඥානේ හරි ලස්සනට දැర్శණය කරනවා. ආයතන හයෙන්ම දැర్శණය කරනවා මේ. ඈ? නාම ධර්ම කියන්නේ ඒ චෛතසික ටික නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකා. නාම ධර්ම ටික නෙමෙයි පේන්නේ, නාම ධර්ම ටිකට අමුණන රූපේ. ගැට ගන්න රූපේ. ඈ? නාම ධර්ම ගොඩක් කියව නවත්තන්න බෑ. අපි රූපයක් වයි හිතට තේින්නේ. ඒ කියන්නේ පස්සේට අහු වුණ ගමන් ලෝකේ පේනවා පිළිගන්නවා. ඔව්. කියන්නේ ඇත්තටියට දකින්න ඕනේ ඒක තමයි ඥානං පස්සං යථා භූතං. කියන්නේ චක්කුං රූපං. ඥානං පස්සං යථා භූතං වෙනවා. වෙන විදිහක් නැහැ. එතන වෙන මුලා වෙන්නේ දෙයි. මම කියන්නේ දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඵලය දැකලා මේ දකින්නේ හේතු කියන මුලාවක ඉන්නවා. තමන් කියන ඵලය කියන්නේ ප්‍රසාද රූපෙනේ. ප්‍රසාද රූපේ දැකලා අපි හිතනවා ওই දකින්නේ හේතු කියලා. එළියේ තියෙන එක උදව් වෙලානේ ප්‍රසාද රූපේ හැදිලා තින්නේ. අපි හිතනවා ওই දකින්නේ එළියේ තියෙන එක. ඒ කියන්නේ ඵලය දකින්නේ. අපි විශ්වාස කරන්න පුරුදු වෙලා ඉන්න ওই දැක්කේ හේතුව කියලා. නේද? අර TV screen එක බලනවා අපි හිතනවා අර එළියේ තියෙන මොකක් හරි දකින්න. එතකොට ඒක තේරුම් ගන්න ඒක මුලාවක් මිසක් යථාභූත ස්වභාවය නෙවෙයි. ඇත්තටියට නෙවෙයි. දකින්න කොට එන වැටහීම අවබෝධය ලෝකෙන් මිදෙන.
දැන් සර් කියලා දුන්න එක පැහැදිලි. නමුත් සර් ඉදිනදා ජීවිතේ මේ වගේ සිදුවීමක් වෙනවා. අපේ නොවන කියනවා. මහත්ය අර අන්නර් පොල් ගහේ පොල් ගැටෙනවා. ඔයා මිනිහෙක් එක්කන් ඇවිල්ලා පොල් කඩවන්න කියලා. දැන් මමත් කරා ඊළඟට මිනිහෙක් එක්කන් ගිහිල්ලා මේ ඒමල්සර් කියන ඔන්න ඔය ගහේ පොල් කඩන්න කියලා. එතකොට ඒ සිඳු දීමේදී සර් අපි කොහොමද සර් කිව්වා යථාභූත ඥාහණය හොඳට ඇතිතර ගන්න ක්‍රමවේදී පොඩ්ඩක් පැහැදිලි කරනවා. දැන් මම අර මොන්සර් ගිහින් කියන්නේ අන්නර් ගහේ පොල් ගැටෙනවා. ඒ පොල් කඩන්න කියලා.
ඒ මිනිහයාට හරි නොවනට හරි කියලා වැඩක් නැහැ. ඕවා මේ මානසෙන් හදපුවා
කියන්නේ
සම්මුති ලෝකේ ජීවත් වෙනකොට එහෙම තමයි. හරි. ඒකෙන් කියන්නේ මුලා වෙලා ජීවත් වෙන්න කියලා. ඒ කරන වැඩේ කරන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. දැන් ඒ කියන්නේ රහත් වුණා කියලා ආහාර නොගෙන ඉන්නේ ඕක ලෝකෙට අයිති දෙයක් කියලා. කෑමනකා ඉන්නේ නේද? ඒ මට්ටම මෙහෙමයි. ඕක දැන් මේ මට්ටමේ ඉඳන් මම කිව්වේ අර ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉඳන් ඔබ තේරුම් කරන්න අමාරුයි. මේක දකින්න ওই ප්‍රශ්න යෙදෙන්නේ නැහැ කියලා තේරෙනවා. ආ අර පොඩි ළමයි සෙල්ලම්පත් උයලා දුන්නහම වැලිපත් උයලා දුන්නහම අපි ට ඕන නම් ඕක වැලි ගොඩක් කියලා විසි කරලා දාන්න පුළුවන් ළමයා අඬවන්න පුළුවන්. එහෙම නැත්නම් බොරුවට කාලා පෙන්නන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියනවාද අපි මේක බක් කියලා රැවටුණා කියලා. නෑ ඒ මුලා වෙන්න ඕනේ නෑ සම්මතේ වැඩ කරන්න. හැබැයි ඒ මානසිකත්වයෙන් වැඩ කරන්න බැරි කමකුත් නෑ. ඒක හැබැයි තේරුම් ගන්න උත්සාහයක් අරන් කරන එක. නිරුත්සාහයෙන් නෙමෙයි. නිරුත්සාහයෙන් තියෙන්නේ ලෝකේ පිහිටන් නැතිමත්. හරි. ඒ ඵල ස්වභාවය කියන්නේ ඵල ස්වභාවයේ ලැබෙනකම් ඒක ආය ආසෙන් කරන්න. ඒක තමයි අර සේක පුද්ගලයාගේ වෙනස. ඒ කියන්නේ රහත් වෙන උත්සාහ කරන පුද්ගලයා ඒකේ මුලා වෙන ස්වභාවය තියෙනවා. හැබැයි එයාට නුවණක් තියෙනවා ආය ආසෙන් මුලා නොවී ඉන්න. ඵල ලැබුවහම මුලා වෙන්න ඕන ආය ආසෙන්. ඒ සාමාන්‍ය ස්වභාවයේ මුලා නොවෙන ස්වභාවය. ඒ දැන් ඔක නිකන් හිතන අර බල්ලගේ උපමාවයි. දැන් බල්ලා රැවටිලා ඉන්නවා බල්ලෙක් ඉන්නවා ඒ තරහ. හරි. එතකොට ඌට ඕකේ ඇත්ත තේරුම් කරන්න අපිට බෑ. එතකොට පොඩි උපදේශයක් දෙන හරි ඔය බල්ලෙක් ඉන්නවා තමයි. ඕකයි උනාට ඔය වයසට යන එකෙක් නේ අනිත්‍ය එකෙක් නේ මොකටද තරහ ගන්නේ. නේද? අන්න ඒ වගේ උපදේශයක් දෙන්න පුළුවන්. එකෙන් කියනවාද අපි රැවටුණා කියලා. නෑ අර බල්ලගේ තරහ නිවන්න මේ මට්ටමින් මොකක් හරි දෙන්න පුළුවන්. ඔවා තමයි අර ලෝකේ කායිති භාවනා කියන්නේ. බාහිර දේ අනිත්‍ය බලන්න කියන එක. ඈ මේ ශරීරය ඉතින් වෙනස් වෙලා යනවානේ. ඔබ දෙතිස් කුණක ගොඩක් නේ. ඔබ සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ. ඒ මට්ටමේ උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න ඔය භාවනා ටික පූර්වභාග ප්‍රතිපදාවන්න. ආර්ය මාර්ගෙ නෙවෙයි. ආර්ය මාර්ගෙ ඉන්නේ සම්මා දිට්ඨිය ඇවිල්ලා ලෝකේ Taman තුලයි කියලා අවබෝධයේ එක බලන්න පටන් ගත්ත දවසට ඔන්න විදර්ශනාව පටන් ගන්නවා. බාහිරෙන් හොයන තාක්කල් මතක තියාගන්න ආර්ය මාර්ගය නෙවෙයි. ඒක පූර්වපාක ප්‍රතිපදාවක්. මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවානේ ලෝකේ බාහිරෙන් හොයලා ලෝකේ දකින්න බෑ කියලා. අපි බාහිර වස්තු අල්ලගෙන මොන භාවනාව කළත් මතක තියාගන්න ඒක අර ඒකේ හොඳක් තියෙනවා නරක නෙවෙයි. ඒක ඒ පූර්ව ප්‍රතිපදාවකත් වැඩෙන්න ඕන මේ මේකට ඉන්න. කොයි වෙලාවෙ හරි ඔය ලෝකේ හැදුනේ මේ මේක ඇතුලෙන් කියලා අවබෝධය ඇතිව බලනවා නම් අන්න ඕක විදර්ශනා. ඒ කියන්නේ ආරේ දැක්ම සම්මාදිට්ඨියනේ. අපි එළියේ තියෙන දේ ඕක අනිත්‍ය අනිත්‍ය වෙනස් වෙලා යනවා නරක වෙලා යනවා අරෝ මේවා කියලා ඉතින් අපිට ඇලීම ගැටීම අඩු කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් මෝහය නැති වෙන්නේ ඒක වැඩක් නැත්තේ නෑ වැඩක් තියෙනවා ඒක කරන්න. ඒකෙන් කෙලස් යටපත් කරගන්න ඕන මේ දැක්කට ඉන්න.
සම්පූර්ණ
කෙලස්. ඒ භාවනා වැරදි කියලා මේ මේ ඕන නොකර ඉන්න එපා. ඒක කරන්න ඕන. ඔව් ඉතින් සමාධිය ලෝකෙට අයිතිද ලෝකෝත්තර. ඒක තමයි තේරුම් ගන්න. ඒකට මේ ආර්ය දැක්මෙන් එන සමාධිය එහෙම නෙවෙයි. ඒ අර තියෙන රූපේ නැති කරලා ලබන මේක නෙමෙයි. ඒක නූපදින බවම දකිනවා. ඒ කියන්නේ ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? සමුදය තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්තේ සමුදය නැති වුණා නම් අරහි ලෝකේ පිහිටන්නේ නැහැ. අනේ Nirodhi. ඒ ලෝකෙට අහු වෙන්නේ. ඔන්න ඔහම ඒකෙන් සම්මාදිකියක් එන්නේ. හරි දැක්කේ. හුස්ම දැන් ලෝකේ හුස්ම කියන්නේ දැන් දන්නවනේ ලෝකෙට අයිති දෙයක්ද නැද්ද? එතකොට හුස්මේ දිග පළල බලනකොට ලෝකෙට අයිති භවනාවක්ද නැද්ද? ලෝකෙට අයිති දෙය පිළි අරන් ඕකගෙන හොයන්න යනවා. එදාට තමයි අර බය වෙලා කෑ ගහන්නේ අනේ මගේ හුස්ම නැති වුණා දැන් මොකද කරන්නේ? ලෝකෙට අයිති දෙයක් පිළිගත්තා කියන්නේ මුලා වුණා කියන එක තේරුම් ගන්න. ලෝකෙට අනිත්‍යයි
කියලා
මොන රූපේ ගැන අනිත්‍ය බැලුවත් ඉතින් ලෝකෙට අහුවෙනවා. මොකද රූපේ තියෙනවා කියලා පිළිගන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මාදිට්ඨිය ගන්න ඉති රූපං ඉති රූපස්ස සමුදය. රූපේ සමුදය බලන්න. එතකොට තමයි අත්ංගමයේ තියෙන්නේ. මේක තමයි සම්මාදිට්ඨිය. ඊට කලින් රූපේ තියෙනවා ඉතින් රූපේ අනිත්‍ය කරන්නත් පුළුවන් හේතුඵලව කියන්නත් පුළුවන් සතර මහා ධාතු කියන්නත් පුළුවන් ඔය මොනවා කිව්වත් තාම අර මූලිකම. යෝනි තමයි
ගාරෙන් බයන්නු රූපේ කියන්නේ ප්‍රසාද රූප.
යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? උපදින හැටි දකින්න එක. ඇත්තටම කියන්නේ උපදින හැටි දකින්න එක. යෝනි කියන්නේ උත්පත්ති ස්ථාන. උපදින හැටි හරි විදිහට දකින්න එකට කියනවා යෝනිසෝ මනසිකාරය.
ඇත්ත ඇටි දැකේ.
හරිද? රූපය අනිත්‍යයි කියන එක ඕක ලෝකයි. රූපේ පිළි අරන්නේ අනිත්‍ය කරන්නේ. දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ රූපය කියන්නේ මේකයි රූපේ ඉපදුනේ මෙහෙම. ඕන රූපයක්. ප්‍රසාද රූපේ වෙන්න පුළුවන්, බාහිර රූපේ වෙන්න පුළුවන්, මේ ශරීරය වෙන්න පුළුවන්, ලෝකෙට අයිති ඕන රූපයක්. ඉපදුන හැටි දකින්න. ඒක තමයි සමුදේ දකින්න. ඒ සමුදය හැමතිස්සෙම තේරුම් ගන්න එළියේ නෙමෙයි සමුදේ තියෙන්නේ. තමන් තුළ මේ ආයතනේ මුලා වීම තුළ. ආයතනේ ඇත්ත ඇටියෙදි දැක්කින තියෙනවා.
මුලිකවසේ
මිස ඕන නමක් දාගන්න කොහොම හරි මේ ඉදීම තියෙන්නේ තමන් තුළ. මන ආයතනෙන් තමයි
උපදන්නේ
උපද්දන්නේ මන ආයතනේ නෙමෙයි මේක තමයි මම කිව්වේ ඒක ටිකක් සංකීර්ණයි. හරි දැනට ඒ මට්ටම හෙව්වේ නැතුවට කමන්නේ. උපද්දන්නේ මං අර කියා දුන්නේ චක්කු විඥාණයෙන් උපද්දලා පෙන්නනවා. ඇහැයි රූපෙයි. නේද? චක්කු විඥාණයෙන් තමයි ඇහැයි රූපෙයි තියෙනවා කියලා කියන්නේ. ඉතින් එයා කියන හැමදේම පිළිගන්නවද නැද්ද කියන එක මෙයාගේ වැඩ. මන ආයතනේ. මන ආයතනේ උපද්දනවා නෙමෙයි. අරයා කියන දේ එහෙම්මම පිළිගන්නවද නැත්නම් උපද්දපු හැටි බලනවද?
මන ආයතනේ යම වේදනා සංඥා සංකාර ඇතුන්
නැත්නම් ඇයි තී වෙන්නේ අරයා කියන දේ එහෙම්මම බාරගත්තු අයෝනිසෝමන කියලා. යෝනිසෝමන ස්කාරයට ගියොත් එයා කරන වැඩේ දකින්න. මෙහෙම මෙහෙම පෙන්නුම් කරනවා, එහෙම පෙන්නුම් කරන්නේ මේ හේතු හිංගා. එච්චර. තේරුණා? ඈ? ඔය දකින්න මායාව මායාවක් කිය කියා හිටියට හරියන්නේ නැහැ මායාව. තේරුම් ගන්න පෙන්නන්න ඕනේ. මෙහෙම මෙහෙම දෙයක් නෙවෙයි. මෙහෙම දෙයක් නෙවෙයි මෙතනයි. නේද? එහෙම පෙන්නන්න නම් දැක්ම තියෙන්න ඕනේ. ඒක තමයි මේ සම්මාදිට්ඨිය. ඥානං පස්සං. දැන් අහගත්තු දේ පස්සං දකින්නත් ඕනේ. අරයා මෙහෙම කිව්වා කියලා ඒක එහෙම හරියන්නේ නැහැ. ඒ තමන්ගේ දැක්මක් වෙන්න ඕනේ. හරි? ධර්මය තමන්ගේ දැක්මක් කරගන්න ඕනේ. ගුරුවරයාගේ දැක්ම වෙලා හරියන්නේ නැහැ. පස්ස නිරෝධය කියන එක ගැන අදහසක් තියෙයි ඒකට. චක්කුන් අසති රූපං අසති විඥානං අසති කියන මට්ටමක් තියෙනවා. දැන් ඉන්නේ එහෙම වෙන්න බෑ කියලානේ නේද? තාතන් වහන්සේටත් ඔව්වා තිබුණා කියලානේ. ඒක මේ ලෞකික දැක්මෙන් ඉඳන් කියන එකක් නිසා. ලෝකෝත්තර දැක්ම එනකොට ඔවා ටික ටික අයින් වෙනවා. මේ ධර්මයේ තියෙනවා චක්කුන් අසති රූපං අසති චක් විඥානේ අසති. ඊළඟට මම අර කිව්වා නේද කාම ගුණ සූත්‍රය කියලා එකක්. සේ ආයතනේ වේදිතබ්බේ මෙන්න මෙහෙම ආයතනයක් දත යුතුයි. යත්ත මොකද්ද? චක්කුන් නිරුජ්ජති රූප සංඥා චක්කුං ච නිරුජ්ජති රූප සංඥා ච විරජ්ජති. එහේ නිරුද්ධ වෙනවා රූප සංඥා මෙකී යනවා. චක්කුං ච නිරුජ්ජති රූප සංඥා ච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ මෙන්න මේ ආයතනේ දත යුතුයි. ඊළඟට කියනවා සෝතං ච නිරුජ්ජති සත්ත සංඥා ච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ මෙන්න මේ ආයතනේ දත යුතුයි. ඒ කාම ගුණ සූත්‍රය. හරි? කොහොම ආයතන හයට ඒ මනටක් කියනවා. හරි? මනංච නිරුජ්ජති ධම්ම සංඥා ච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ සේ ආයතනේ වේදිතබ්බේ මොනවද දෙපාරක්ම කියනවා බුදුරජාණන් වහන්සේ. මේ ආයතනය දත යුතුයි. ආයතනය කියලා කියන්නේ අර ආයතන නිරුද්ධ වෙන ගතියයි ඒකෙන් පෙන්වන සංඥාව මැකී යන. ආයතන නිරුද්ධ වුණත් සංඥාව පිහිටන්නේ නැහැ නේද? මැකී යනවා. ඔන්න ඔය බුද්ධ දේශනාව කාම ගුණ සූත්‍රය. ඔය එක තමයි මේ හත්වෙනි ආයතනයක් ගැන සඳහන් වෙනවා බුදුජානන් වහන්සේගේ සේ ආයතනේ වේදිතබ්බ. ඒක ප්‍රඥාවෙන් එන එකක් කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ මුලාවෙන් හදපු ආයතන ටික නිරුද්ධ වෙනවා දැකීමම අලුත් ආයතනයක්. අර විතර කටුව ඇතුලේ ඉඳන් නෙමෙයි දැන් දකින්නේ. විතර කටුවෙන් එළියට ගිහින් ආයතන ඉක්මවා යන ස්වභාවය නේද? සේ ආයතනේ වේදිතබ්බ මෙන්න මේ ආයතනයේ දපෙති. ඇහැ නිරුද්ධ වීම රූප සංඥාව මෙකී යන. කන නිරුද්ධ වීම ශබ්ද සංඥාව මෙකී යන. එහෙම ආයතනයක් දත යුතුයි කියන. දැනීම මාත්‍රය නැත්නම් දැකීම මාත්‍රයක් පමණයි, ඇසීම ඇසීම මාත්‍රයක් පමණයි, දැනීම මාත්‍රයක් පමණයි, දැනගැනීම මාත්‍රයක් පමණයි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සිතේ සිතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. එතකොට වෙන එක තමයි එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි, එහිත නොපිහිටයි, මෙහිත් නොපිහිටයි, ඔය දෙක අතරත් නොපිහිටයි. එහෙම වෙන්නේ මතක තියාගන්න අර ආයතන නිරුද්ධ වෙන මට්ටමේදී මිසක් කොව තියෙන මට්ටමේදී නෙවෙයි. නේද? අයි මේ ආයතන අභ්‍යන්තර ආයතන තියෙනවා නම් බාහිර ආයතන තියෙනවා. ඒක ලෝකෙට අහු වෙලා. ඔව්. ඔව්. ඒක ඔය තියෙන එක නෑ කියලා හිතුවත් හරියන්නේ නෑ. ඒක දෘෂ්ටිය. මේක අවබෝධයෙන් මේක. මේ මේක නූපදින ස්වභාවය. කියන්නේ සමුදේ යෙදුම් නැත්තම් හටගන්නේ නැහැ කියන ස්වභාවය. එහෙනම් තියන එක නැහැ කියනවා නෙමෙයි. නුවණින් බලනවා. මේක පටිච්ච සමුප්පන්න බවම දකින්න. මේ හේතු නිසයි මෙහෙම පිහිටන්නේ කියන ස්වභාවය.
ඒක සමන්නේ නැහැ පැහැදිලිවම හැදියේ සර්. දැන් රූප සමුදය හරියට පැහැදිලි කරගත්තොත් ඇත්තම රූපයක් පිහිටන්නේ නැහැ. රූපයක් ඇත්තෙත් නැහැ නේද සර්? මේ රූප සමුදය අපි හොඳට අවබෝධ කරගන්න.
පිහිටන්නේ.
ඒක තමයි.
නොපිහිටන්නේ.
නොපිහිටන්නේ සර්. රූප සමුදය තමයි අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතන අවබෝධ කරගන්න ගන්නකොට මුකුත්
කරන්න බෑ. කාම ගුණ සූත්‍රය එක සර්ච් කරලා බලන්න. හොඳට තැන මතක නැහැ. කාම ගුණ බාහ්‍ය සූත්‍රයේ වෙන සූත්‍රය. බාහ්‍ය සූත්‍රය. ඔව් එවිට බාහිය ඔබේ ඉන්න පිහිටයි බාහියට කියන්නේ බාහිය
සර් අපි මූලිකම දේ රූප සමුදේ කොහොමද සිදු වෙන්නේ කියලා අවබෝධ කරගන්න ඕනේ සර් එතන අවබෝධ කරන කර මුකුත් කරන්න බෑ
ඒක ඉතින් බුද්ධ දේශනාව ඉති රූපස්ස සමුදයෝ ඉති රූපං අත්තංගමෝ කියන එකෙන් සම්මාදිට්ඨිය එනවා
එතන කොහොම අවබෝධ කරගන්න
ඒක නැතුව සම්මාදිට්ඨිය එන්න බෑ රූපේ විතරක් දැනගත්තට සම්මාදිට්ඨිය එන්නේ නැහැ. මොකද අපි ලෝකෙට අයිති රූපේනේ ගන්නෙ. බල්ලා වතුරේ ඉන්න බල්ලා ගන්නවා වගේනේ ගන්නෙ අපි.
රූප සංකේත.
බාහිර රූපේ තියනවා කියලා නේද? ඒක රූප සමුදයත් දැනගන්න. මුලා වෙලා. ඒකට සමුදය දකින්න කෙනා තමයි මුලා වෙලා කියලා දැනගන්නේ. දැන් රූපේ සමුදය දකින්න කෙනා තමයි මෙච්චර කල් අර රූපේ මුලා වෙලා හිටියේ කියලා දකින්නේ. එතන සමුදේ දකින්න කෙනාට පේනවා මුලාවෙන් හදපු රූපේ Nirodha. පේනවා. මුලාවෙන් හදපු එක පිහිටන්නේ නැහැ කියලා පේනවා ප්‍රඥාවය දෙනකොට. ඔය සමුදේ ඊදෙන්නේ නැතිකොට. ඊතර මං අතර පෙන්වන්න හදන්නේ ඔය ඇහැ හැදුවෙත් මුලාවෙන්. ඇහෙන් පෙන්වන රූපේ හැදුවෙත් මුලාවෙන්. මොකද අවිද්‍යාව එක හේතුවක් ඇහැට. අපි හිතන්නේ අනිත් හේතු ටික විතරනේ ආහාර කර්ම සංහා විතරනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අවිද්‍යාවත් හේතුවක් කියලා ඇහැ ඉතින් පෙර මේ මොහොතේ අවිද්‍යාව හේතුනොත් මේ මොහොතේ ඇහැ පිහිටනවා ඒ හේතුඵල සම්බන්ධය නැත්නම් පටිච්ච සමුප්පන්න සම්බන්ධය කියන්නේ මේ මොහොතේ අවිද්‍යාව හේතුනොත් මේ මොහොතේ අවිද්‍යාවෙන් හදන එකක්වත් පිහිටන්නේ නැහැ ඒක තමයි ලෝකයේ ශූන්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒක අවබෝධයෙන් එන ශූන්‍යතාවයක් නෙවෙයි. මේ තියෙන දේවල් නැති කරලා ගන්න ශූන්‍යතාවයක් නෙවෙයි. හරි. අපි නිකන් හිතන්නේ මේ තියෙන ඔක්කොම නැති වුණා කියලා නේ. එහෙම නෙමෙයි. තියෙන දෙයක් නැති වෙනකොට අහුවෙයි. සත්‍ය එක නෙමෙයි. තියෙන දේ කියනකොට මුලා වෙලා. එතකොට තියෙන දේ නැති කරන්න ගියාම මුලාවෙම කොටසක්. එහෙම තියෙන දේ නෙමෙයි හටගත්තු දේ සමුදේ නිසා හටගත්තු දේ සමුදේ නැත්තම් හටගන්නේ නෑ හටගන්නේ නෑ කියන එකයි නැති වෙනවා කියන එකයි අදහස් දෙක නේද තියෙන දෙයක් නැති කරන එකයි හටගන්නේම නෑ කියන එකයි කතා දෙකක් දැන් වතුරට එබෙන බල්ලට බල්ලෙක් ඉපදිලානේ එතකොට ඔය ඉන්න බල්ලා නැති කරන්න යන එක තමයි උගේ අනිත්‍ය බලනවා ඕක හැදිච්ච හැටි බලනවා නේද සතර මහා ධාතු වින්ද දෙතිස් කුණු වින්ද රෝ මේවා ටික බලනවා මේ ඉන්න එක නැති කරන්නනේ හදන්නේ දැන් අපට ඌව හටගෙනද අපේ මානසික මට්ටම අන්න නූපදින ගතිය එතකොට නූපදින ගතියේදී ආයේ බලන්න අනිත්‍යක් ඉතුරු වෙන්නේ නැහැ
එහෙනම්
අපිට තේරෙනවා ඒ ප්‍රතිබිම්බය කියලා මොකද තේරෙන්නේ නැහැ මිරිංගුව මිරිංගුව විදිහට අවබෝධ කරනවා මිරිංගුවට රූප පණවන්න යන්නේ සමුදය දකින්න ඕන ඔකට රූපය විතරක් දැකලා බෑ රූපය දැකලා තමයි අපි මෙච්චර කල් ලෝකේ ආවේ හරි ලෝකෙන් මිදෙන්න නම් රූප සමුදය දකින්න ඕන සමුදය දකින්න කෙනාට නිරෝධේ පේනවා ආයතන වල සමුදය කිව්වොත් ආයතනයන්ගේ හැටගෙන ලෝක සමුදය කිව්වොත් ලෝකේ හටගන්නේ ඇයි? ආයතන තමයි ආයතන වල මුලාව නැහැ. ඒක න ආයතන වල මුලාව නැහැ තමයි ඒ සංස්කාර ලෝකයේ හදලා තියෙන්නේ. අපි දන්නේ නැහැ මේක සංස්කාර ලෝකය කියලා. මොකද අපිට තියෙන්නේ අතර මහා ධාතුයෙන් හැදිච්ච රූප වලින් සකස් වුණ ලෝකය. මොකද සංස්කාර ලෝකයක් කියලා අපිට පේන්නේ අවිද්‍යාවෙන් හදපු ලෝකයක් කියලා පේන්නේ. මුලාවෙන් හදපු ලෝකයක් කියලා පේන්නේ. හරි? ඒ දැක්ම එන්න සම්මා දිට්ඨිය ඇති කරගෙන මාර්ගයක් තියනවා වඩා. සම්මා දිට්ඨිය ඇති වුණ ඵලියට මොකද පේන්නේ නැහැ. ආම පුරුද්ද බලවත් රැවටෙනවා. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මාර්ගයක් තියනවා වඩා. එහෙම කෙනා ඉතින් ආර්ය මාර්ගයට ඇතුල් වෙනවා ඊළඟට මාර්ගය වඩන්න තියෙනවා. ඒ දැක්ම ඇති කරගන්න. පේනවනම් හොඳයි. දැන් බුදුහාමුදුරුවෝ දුකයි දුකට හේතුව තණ්හාවයි කිව්වට මාර්ගයේ තණ්හාව නැති කරන්න කියලා කිව්වේ නෑ නේද? මාර්ග සත්‍ය කියන්නේ තණ්හාව නැති කිරීමයි කියලා නෙවෙයි නේද දේශනා කරන්නේ? තණ්හාව නිසා තමයි දුක හටගන්නේ. ඒ වුණාට හතරවෙනි සත්‍ය එහෙනම් කියන්න තිබුණානේ තණ්හාව නැති කරලා දාන්න. දුකට හේතුව තණ්හාව වුණාට තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව නැති කරන්න වෙන කරන්න ඕන ටිකක් තියෙනවා. තණ්හාව ඇති වෙන්න හේතු ටික අයින් කරන්න. එතකොට අර හේතු හොයලා පටිච්ච සමුප්පාදයෙන් පහළට එනකොට කොහෙන්ද ඉවරෙන්නේ? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ආයේ චතුරාර්ය සත්‍ය නොදන්නකම. මේ චතුරාර්ය සත්‍ය දැනගන්න එකට කියනවා සම්මා දිට්ඨිය කියලා. නේද? එතකොට මාර්ගය පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මිස තණ්හාව නැති කරන්න කියලා කිව්වේ නැහැ. මොකද ඒක නැති කරන්න බෑ. මේ ආර්ය අෂ්ටාංග සම්මා දිට්ඨියෙන් තොරව තණ්හාව නැති කිරීමක් නැහැ. සම්මා දිට්ඨියෙන් තොරව තණ්හාව නැති කිරීමක් කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒකයි මේක බුදුදහමක් අහලම සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනෙකුට විතරක්ම කරන්න පුළුවන් දෙයක්. ඕක නැති කෙනා පැත්තකට වෙලා දවස් ගාණක් මේ හුස්ම දිහා බලාගෙන භාවනා කළත් ඉතින් අර ආලාර කාලාමල වගේ ඉතින් ඉඳි. අසඤ්ඤත වේට යයි. ඒක තමයි. ඒකට තමයි බුදුදහම අහලා තේරුම් ගන්න. තණ්හාව නිසා තමයි දුක ඇති වෙන්නේ. හැබැයි බුදුහාමුදුරු කිව්වේ නෑ කෙලින්ම තණ්හාව නැති කරන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න නෙමෙයි. නේද? දැන් එතන පටන් ගන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් නෑ බුදුදහම අහලා දැක්කේ නෑ. ඥානං පස්සං යථාභූත. ඒක තමයි මේ සූත්‍රවල පෙන්නන්නේ. ඒකයි මේවා කියෝලා බලන්න ඕනේ. ඒ කවුරුත් කියපු දේ මේ විදිහට පිළිගන්නේ නැතුව නෝනින් හොයන්න. මේ බුද්ධ දේශනා තියෙනවා. මේවා කියවන්න. එතකොට මේ මාර්ගය විවෘත කරගන්න පුළුවන්. මොකද අපි මෙච්චර කල් අහලා තිබුණ මාර්ගේ හරි වුණා නම් දැන් ඉතින් මාර්ගඵල ලැබිලා තියෙනවා. එහෙම නොවෙනවා නම් මොකද්ද ඉතින් අඩුවක් තියෙනවා නේද? අන්න ඒ මට්ටමින් හොයන්න ඕනේ. සම්පින් රොම් සම්බේ. අන්න ගන්න දේ හරි වුණා නම් මෙච්චරම දඟලන්න වෙයිද? හරි දැක්ම ආව නම් Tamanට වැටහෙනවා ඊළඟට. මේ වැඩෙන්නේ මාර්ගයද නැද්ද? ලෝකෝත්තර මාර්ගයද නැද්ද වැඩෙන්නේ කියන එක Tamanට පේනවා. හරි. ඒ කියන්නේ දැක්ම ඇති වුණා. ඒතර මේ දැක්ම ඇති කරන්න තමයි ධර්මය අහන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, විමසන්න ඕන. සම්මුතිය පරමාර්ථය. දැන් සම්මුතියේ තමයි අපි ඉන්නේ. දර පරමාර්ථය කියලා වචන ගොඩක් කටපාඩම් කරලා හරියන්නේ නැහැ. අපි ධර්මේ පාඩම් කරනවා කියලා. ඒක පාඩම් කළාට සම්මා දිට්ඨිය එන්නේ නැහැ. ඒකෙන් කියලා දෙයක් දැක්කොත් සම්මා දිට්ඨිය. මේ රූපේ විශ්ලේෂණය කරගෙන ගියාට එළියේ තියෙන රූපේ විශ්ලේෂණය කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නේ. නේද? රෝහිතස්සට කිව්වේ එළියෙන් ගිහින් ලෝක කෙලවර දකින්න බෑ කියලා. දකින්න කිව්වේ කොහෙන්ද? තමයි කියලා. හෑ බඹයක් පමණ මේ ශරීරය තුල. ඒකට මේ ධර්මයට එකඟවයි යෝක විමසන්න ඕනේ. අපි ධර්ම දැනුම යොදා ගන්න ඕන මූලික ධර්ම කරුණු වලට එකඟව. අපි අර ටිකක් ලෝකෙට අයිති දෘෂ්ටි වලට දා ගන්න ගියාම ඉතින් මේ පරමාර්ථය කියලා හිතාගෙන එළියේ තියෙන රූප කඩලා සතර මහා ධාතුයෙන් ඉවර කරන්න හදනවා. ඒක විද්‍යාඥයත් කරයි ඒක කඩලා කඩලා මේ පරමාණු ගොඩකින් හැදිලා තියෙන්නේ. ඒකෙන් නිවන හම්බ වෙන්නේ නෑ. නේද? ඒක තේරුම් ගන්න ඕන මේ මේ මොකද්ද මේ කියන්නේ? කියනවා දැන් රා මේ මේ තණ්හාව කියන්නේ. තණ්හාව විස්තර කරනවා මොකද්ද? නන්දිරාග සහගත తත්‍ර తත්‍ර අභිනන්දනි පෝනෝ භවිකා නන්දිරාග සහගත తත්‍ර తත්‍ර අභිනන්දනි කියලා. ඒ තණ්හාවේ ස්වභාවය. ඔව්. තණ්හාවේ ස්වභාවය ඉතින් ඇලෙන ගතිය. ඒ තණ්හාව විස්තර කරන්නේ මොකද්ද කියලා? අපි ඉතින් ඒ තණ්හාව විස්තර කර කර හිටියට හරියන්නේ නැහැ. තණ්හාව නැති කරන මාර්ගය මොකක්ද? තණ්හාව හින්දා දුක ඇති වෙනවා කියන එක තේරුම් ගන්නයි ඔය කියන්නේ. පංච උපාදානස්කන්ධ ආයය හදනවා. ඒක තමයි තණ්හාවේ ස්වභාවය. ඒ කියන්නේ දුක් ආයය ගොඩ ගන්නවා. නේද? ආයතින් පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡති. එතකොට එහෙනම් කරන්න ඕන ඒක නොයදෙන විදිහ. ඒකම මේකේ කියනවා ඥානං පස්සං යතා භූතං. මොකද එහි රූපේ විඥානේ පස්සේ වේදනා. ඔය ටිකේ විතරයි බලන්න කියන්නේ. ඒක පොතක් කියලා දැනගන්නේ පෙර ඇසුරු කිරීමේ බලවත්කමයි. නැහැ එක ටික් ගාලා ඇහිලා වෙන මොකුත් ඇහෙන්නේ නැහැ. දැන් ඔරලෝසුකක් කියලා කියයිද එතකොට? පොතක් මා කියන්නත් පුළුවන් වෙන මොකක් හරි කියන්න. දැන් පොතක් කියන එකේ නෙමෙයි ඔය වැරද්ද මම පෙන්නන්නේ. පොතක් කිව්වත් බෝතලයක් වැටුණා කිව්වත් වෙන මොකක් හරි වැටුණා කිව්වා වැටුණ දේ මොකද්ද කියන එක නෙමෙයි මේ කියන්නේ. සද්දයක් ඇහිලා දෙයක් පනවපු එක. ඒ කියන්නේ ඒක පැනෙන්නේ නැතුවට ඔරලෝසෝ පැනෙන්නේ නැතුවට වෙන මොකක් හරි පණවන්න පුළුවන්. හරිද? දැන් උතන පණවන්නේ මොකද්ද කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. මොකක් හරි පණෝන එක. දැන් ලෝකෙට අහුවේ නැහැ ඒක. ඇහුනේ සද්දයක් අපි හිතන්නේ ඒ රූපයක්. ලෝකෙට ඇති රූපයක්. ඒකට නමක් දෙන එක දෙවෙනුව කරන වෙලාව. මූලිකව රූපය බාර ගන්න. ඒක තමයි රූපේ බැස ගන්නවා කියන්නේ අච්චෝසාය පිටත. ඔව්. ඒ කියන්නේ එතකොට මුලා වෙලා ඉවරයි. රූපය බාර ගන්නකොට ලෝකය බාර ගන්නවා. ඒකයි මේ ආයතන මායාවේ ආයතන කියන්නේ. ආයතනිකෙන් මොනවා හරි දැනගත්තු ගමන් අපි රූපයක් බාර ගන්න. ඒ රූපේ මොකද්ද කියලා විස්තර දාන එක ඊළඟට සිදු වෙනවා. තේරුණාද? රූපයක් බාර ගත්තට පස්සේ ඒක වෙන් කරලා එක එක විස්තර ටික දානවා. ඒවා එක එක කෙනාට වෙනස් වෙනවා. ඉතින් තමන්ගේ තියෙන පෙර සුරයි, තණ්හාවයි, අරෝමේම නේද? සමහරෙකුට ඔක වැදගත්, සමහරෙකුට වැදගත් නැහැ. ඒක තමයි කෙනෙකුට සැප වේදනාව, තව කෙනෙකුට දුක් වේදනාවක් වෙන්න පුළුවන්. එකම රූපය. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රූපයක් පනෝපේක. ඒ කියන්නේ නැති රූපයක් මුලාවෙන් හදාගෙන ඒක එහෙමමයි කියලා බාරගන්න එක. ඒක තමයි අර මනෝමය කියන්නේ. මනෝ මනසෙන්ම හදන දෙයක්මයි මනෝමය දෙයක්මයි මනසට ධම්ම වෙන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. මනසෙන්ම හදන දෙයක්මයි මනසට අරමුණු වෙන්නේ මනෝමය දෙයක්. මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙක්ත මනෝමය. මනෝමය කියන්නේ මනෝමය දෙයක්. ඒ ධම්ම කියන එකත් මනසෙන්මයි හදලා තියෙන්නේ. මනසෙන්ම හදපු දෙයක් දිහා බලලා අපි ඕක අර ෆිසිකල් දෙයක් කරනවා. ඒ කියන්නේ සතර මහා ධාතු රූපයක් කරනවා. ලෝකෙට අයිති රූපයක් කරනවා.
ඒ කියන්නේ මනසින් මනස උපදානය කරනවාද?
ඔව්. තනිකර හීනයක් දකිනවා වගේ. හීනයක් දකිනකොට හිතන්නේ මේ හීනේ ඉන්නවා මේ හිතෙන් හදන දේවල් දිහා බල බල ඉන්නවා කියලා නෙමෙයි. එළියේ මේවා තියෙනවා මේවා තියෙනවා මේ ලෝකේ ජීවත් වෙනවනේ හීනේ දකින කාලය තුල. ඒ ඒ මුලාවට පේන්නේ නැ මේ ඇත්ත ඇති හැටි. මේ මනසෙන්ම හදපු දෙයක් ඇත්ත කරලා ඒකේ ජීවත් වෙනවා කියන එක අපිට පේන්නේ.
ඒක තමයි සෙටුකර මනසින්ම මනස උපාදානය කර ගැනීමක් තමයි මේ සිඳියගෙන යන්නේ.
ඔව්. මනසෙන්ම හදපු මනෝමය දේ අපි ඇත්ත බාහිර පවතින දෙයක් කරනවා. ඒ කියන්නේ මනස නැති වුණත් ඒකට තියෙන්න පුළුවන්. එහෙනම් තාපන පොල් ගහක් තියනවා කිව්වහම අපි 요거 දැක්කත් නැතත් ඕක තියෙනවා. ඒතර මනසෙන් හදපු දෙයක් නෙමෙයි. ඒක අර හේතුන්ගෙන්තරෝ පවතින අර ඉන්ඩිපෙන්ඩන්ට් දෙයක් කරනවා. ඒ කියන්නේ මේ හේතුන් නිසා සකස් වුණ දෙයක් කියන එක වැහෙනවා.
මෙතනින්ම අදාගෙන මෙතනින් උපාදානය කරනවා.
ඔව්. මෙතනින්ම උපාදාන කරාට පස්සේ ඒකට පැවැත්මකුත් දීලා. ඕක පෙරත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. නিত্য නিত্য සංඥාවට දානවා. අර 11 ආකාරයකට දානවා ඊට පස්සේ රූපෙ.
නැති දෙයක් මෙතනින් හදාගෙන මෙතනින් උපාදානය කරනවා.
ඒකයි කියන්නේ මන මනෝමය.
රූපේ දැක්ක ගමන්
සතා පොඩි දෙයක් අහගෙන මොකද
කියන්නේ ප්‍රතිබිම්බයක් කියන්නේ. ඈ? රූපේ දැක්ක ගමන් හිතනවා දැන් මේ එළිය තියෙන කාරණේ මේ ප්‍රතිබිම්බය තමයි මට
පේන්නේ. ඒ මේක තමයි මක්තමෙන්වත් හිතන්නේ. ප්‍රතිබිම්බය කියන්නේ ප්‍රසාද රූපේ තමයි ඔය දැක්කේ. ප්‍රසාද රූපේ තමයි ඔය දැක්කේ. ඒක පටන් ගන්න හොඳ තැනක් ඉන්නේ. අපේ මුලාවට එළිය තියනා කියලා හිතුණාට ඔය දකින්නේ ප්‍රසාද රූපය. එහෙ සකස් කරලා තිබුණ ප්‍රසාද රූපේ හිතෙන් දැක්කා. ඒක පෙන්න හිටියොත් ටිකක් අර බාහිර ලෝකෙන් පොඩ්ඩක් මිදෙන්න පුළුවන්. එහෙ නැත්තම් මේ චිත්‍රය. එහෙ සකස් කරන චිත්‍ර. යാനി චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ එහෙන් චිත්‍රයක් හදලා දෙනවා. ඔක දිහා බලන්න. දැන් චිත්‍රේ තියෙන දේ අපිට ඊට දකින්න වරෙන්න ඊට වඩා දෙයක් කරන්න බැහැ. අල්ලලා බලන්න බෑනේ නේද? මේ බිත්තියේ චිත්‍රයක් තිබුණා තැල්ලුවොත් අහුවෙනවද චිත්‍රයේ තියෙන දේවල්? නෑ අහුවෙන්නේ බිත්තිය. චිත්‍රයේ තියෙන කිසිම දෙයක් අහුවෙන්නේ නෑ නේද? මේ මේ චිත්‍රයක් දකින්නේ. මේ චිත්‍රයේ තියෙන දෙයට අපි තණ්හා කරයිද? ඒකයි අර අර TV ස්ක්‍රීන් එක දිහා බලනවා වගේ ස්ක්‍රීන් එකට තණ්හා කරලා වැඩක් නෑ. ඒකේ පෙන්නේ නෑ ඒවා දැක. නේද?
මනසින් හදුව ස්ක්‍රීන් එකට මනසෙම උපාදානය කරනවා.
TV එක බලලා ඒක අල්ලන්න ගියොත් අහුවෙන්නේ ස්ක්‍රීන් එක මිසක් අර පෙන්නපු එක රූපයක්වත් අහුවෙනවා. ඒකේ හොරෙක් පෙන්නවා කියලා ගහන්න ගියොත් එහෙම ඉතින් TV එක කුඩු කරනවා මිසක්.
ඇස
ඔව් ඔව් තුනෙන් ඇහැ කිව්වත් රූපෙ කිව්වත් චක්කු විඥානෙක එකක ඇත්ත දැක්කොත් අනිත් දෙක හටගන්නේ. එකක මුලා වුණා කියන්නේ ඔය තුනම හටගෙන. කොහොමද හටගන්නේ? චිත්‍රේ හටගත්තට රූපේ හටගෙන නැහැ. එහෙනම් අපි මේ මුලාවෙන් හදන එළියේ හදන රූපේ ගැන මේ කතා කරන්නේ. චිත්‍රේ ගැන නෙමෙයි ප්‍රසාද රූපේ ගැන නෙමෙයි. ඒකයි කියේ චක්කු විඥානේ අහිංසකයි. එයාගේ වැරද්දක් නැහැ. ඊට පස්සේ මේ මනෝ විඥානේ තමයි ඕක වැරදියට වටහගෙන ඔය එළියේ තියෙන දෙයක් මේ දකින්නේ කියලා ඒක ගැන තණ්හා
කරන්නේ.
තින්නම් සංගති පස්සෝ කියන්නේ ඒක තමයි කියන්නේ. ඇහැ පිහිටුවොත් රූපේ පිහිටියොත් චක්කු විඥානේ පිහිටියොත් ඕකට කියනවා පස්සේ කියලා. තින්නම් සංගති පස්සෝ. ඕක පිහිටන්නේ කාටද? මුලාවෙන් ඉන්න කෙනාටද? ප්‍රඥාවෙන් ඉන්න කෙනාට. මුලාවෙන් ඉන්න කෙනාට. ඔන්න ඕක තේරුම් ගත්තා නම් උත්තරේ තියෙනවා.
දැන් සර් එතන
ඒ කියන්නේ ඇහැ කියන්නේ ලෝකෙට අයිති දෙයක්. රූපේ කියන්නේ ලෝකෙට අයිති දෙයක්. නේද? ලෝකෙට අහුවෙලා ඉවරයි. එදවර මේ චිත්‍රය දිහා බලනවා නෙමෙයි දැන්. ලෝකෙට අයිති දෙයයි මේ පැත්තේ ඇහැයි. දෙකම පිහිටෝ. එහෙම කෙනාට පස්සේ තියෙනවා. හැබැයි ඒ රහතන් වහන්සේට නෙවෙයි. ඒකයි මම මේ කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ පස්ස නිරෝධා. දැන් අවිජ්ජා නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ. ওই නාම රූප නිරෝධ වුණ කෙනාට ආයතනයක් පිහිටන්නේ නැහැ. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. හරි? සලායතන නිරෝධා පස්ස නිරෝධෝ.
දෙකම නිරෝධ වෙනවා.
මේ මේවයි නිරෝධ තත්වයක් තියෙනවා.
සරස් කියන්නේ ප්‍රසන්න
නෑ මම ප්‍රසාද රූපේ බාහිර කළේ නෑ ප්‍රසාද රූපේ දිහා බලලා බාහිර රූපයක් මවනවා දැන් බල්ලා මොකද කරන්නේ ප්‍රසාද රූපේ දිහා බලලා එළියේ බල්ලෙක්ව මවනවා ඔන්න ඔතන වැරද්ද තියෙනවා ප්‍රසාද රූපේ දකින්න එකේ කිසිම වැරද්දක් නෑ ඒක පෙනීම
ඒක තමයි සැබෑදේ
ඒක සැබෑදේ ඒක සත්‍ය තත්ත්වයක් පෙනීම කියන එක හරිද පෙනීමේ ඇත්ත ඇති හැටි නොදන්න නිසා මේ දකින්නේ එළියේ තියෙන දෙයක් කියලා හිතන එකයි වැරද්ද. ලෝකේ තරුවේ.
කබල්ලෙක් ඉන්නවා
කියලා. ඒ එළියේ තියෙන බල්ලා දකින්න ඇහැක්කෝ. නේද? අන්න ඒ ඇහැ මුලාවෙන් හදන ඇහැ. ඒක ඕන වෙන්නේ එළියේ බල්ලෙක් ඉන්නකම්. ඔව් මේ මොහොතේ උපද්දනවා එයායි. ඒ මුලාව උන්නේ නැත්නම් එහෙම දෙයක් යෙදෙන්නේ නැහැ. හරි? සමුදේ යෙදුන්නේ නැත්නම් එහෙම දෙයක් යෙදෙන්නේ නැහැ. ඒක ඕක මෙහෙම කිව්වට ඔය මට්ටම කරන්න බෑ. හරි? දැන් ප්‍රායෝගිකව ඔය මට්ටම දකින්න හැකියාවක් අපිට නැහැ. ඒකත් තේරුම් ගන්න. හැබැයි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අනුමාන ඥානය. ඕක තමයි සත්‍ය ඥානය කියන්නේ. සත්‍ය ඥානය තියෙන කෙනාට කෘත්‍යයක් තියෙනවා ඊළඟට. ඒකයි දැන් සම්මා දිට්ඨියාව කියන්නේ මාර්ගඵල ලැබුවා නෙවෙයි. මාර්ගයේ තේරුම් ගත්තා. දැන් මාර්ගයේ යන්න ඕන පාර අහගත්තා. අහගත්තා කියන්නේ තමන්ගේ. අනුන්ගේ නෙවෙයි. තමන්ගේ දැක්පක් කරගත්තා සම්මා දිට්ඨිය.
හයිවේ එකට යන ටිකට් එක ගත්තා.
නෑ නෑ. හයිවේ එකට දැන් ඇතුල් වුණා වගේ ටිකට් එක ගත්තා වගේ. ඊට පස්සේ ඉතින් යන එක තමන්ගේ වැඩ. ඕන නම් නැවතිලා ඉන්නත් පුළුවන් මම. ඒ නිසා තමයි අර ඔන්න තව හත් පාරක් උපදින්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ජීවිතේව ඉවර කරන්න පුළුවන්. හැබැයි මේ සම්මාදිටිය ඇති කරගත්තොත් විතරයි ওই කතාව කියන්න පුළුවන්. නැත්නම් ඒකත් නෑ. ආපු විදියට සසරේ යනවා.
දන්සත් තිංගං සංගති පස්සෝ කියන තැනයි අර සෑම සිතුවිල්ලක් උපදිනකොටම සබ්බතිත සාධාරණ පස්ස වේදනා සංඥා සංකාර මානසිකාර ජීවිතේ ඒග්‍රකතා කියලා කියවනේ එතන පස්සයි දෙකක් දසවේ එතන එතන පස්සේ කියන එකේ මොකක් හරි අර්ථය වෙනසක් තියෙනවද
ඕක එතන සියුම් තැනක් ඒක තමයි මම කියේ ඔය තැන දැන්ම අල්ලන්න යන්න එපා මොකද චක්කු විඥාන මට්ටමෙන් නවත්තලා දකීමේ හැකියාවක් අපිට නැහැ. මෙතන අර චිත්ත වීතියේ තියෙන නේද? අර භවංග චලන පච්චේද චක්කු විඥාන සම්තිරණ සම්පටිච්ඡන සම්තිරණ ඕවා වෙන් කර කර දකින්න හැකියාවක් අපේ මනසට නැහැ. ඒක තිබුණේ රහතන් වහන්සේටත් නැහැ සාමාන්‍ය ප්‍රඥාවෙන් අධික සාරිපුත්ත සාමාන්‍යයෙන්ට වගේ කෙනෙකුට විතරයි ඔක දකින්න හැකියාව
තියෙන්නේ.
ඔව් සර්. දකින්නේ සාමාන්‍යයෙන්. ඒ හැම හිතකම සියුම්ම යෙදෙන ඔය සබ්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා. හැබැයි ඒව කර්ම වෙන ඒවා නෙවෙයි. හරි? එතකොට ඒව අපිට වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ කර්ම කරලා සංසාරේ ගෙනියන මට්ටම. ඒ පස්සේ තමයි නිරෝධ කරන්න තියෙන්නේ. එහෙනම් ඕ චිත්ත වීතිය කුඩාවට කඩලා කතා කරන ඒවා නෙවෙයි මේ.
ඇයි මට දැන් තේරුණා ඒක මේ පස්සේ දෙකක් කියන එක දැන් තේරුණා. හරි සර්. මට වුණා කලි ඒකයි දෙක දෙකක් නේද කියලා දැනගන්න.
දැන් ඕක අපේ මට්ටමින් කතා කරද්දී අපි කතා කරන්නේ අර චිත්ත වීතිය කුඩා ඒවා නෙවෙයි. මොකද අපිට ඕවා කඩන්න බෑ. ඒක තේරුම් ගන්න. ඒකයි වචන ටික පටලවා ගන්න අපිට ওই මට්ටමින් දැකලා ඔක කඩන්න පුළුවන් කියලා එහෙම බෑ. හරිද? එතකොට දැන් අපි ඇහැ කියලා හිතන එක මුලාවෙන් හදන හැක මට්ටම. අපි රූපය කියලා හිතන එක මුලාවෙන් හදන රූපයක මට්ටම. හරිද? ඒවා තියනවනම් හැදෙන පස්සය කියන්නේ අවිජ්ජාවෙන් හදන පස්සයක්මයි. හරිද? ඔහොම කතා කරන්න ගියත් දැන් රහතන් වහන්සේටත් විඥානයක් තියෙනවා. හැබැයි ඒකට කියන්නේ මේ මේ විඥානේ නෙමෙයි, මේකට කියන්නේ අනිදස්සන විඥානේ. ඒ ඉතින් වචනෙට කියන්න පුළුවන් නෑ විඥානයක් තියෙනවා කියලා. ඒ විඥානේ අදහසයි මේකයි වෙනස්. අපිට තියෙන්නේ මේ මේ ලෝකෙට ඇවිත් දේවල් දර්ශනය කරන විඥානය. නාම රූප දර්ශනය කරන විඥානය. රහතන් වහන්සේගේ විඥානේ නාම රූප ගැට ගහලා දර්ශනය කිරීමක් නැහැ.
අනිදර්ශන.
අපිට තියෙන්නේ ඒ අර චෛතසික වලට රූපයක් ගැට ගහලාමයි දර්ශනය කරන්නේ.
කියලා ස්පර්ශ විඥානයක් අපිට තියෙනවා.
ඒ කියන්නේ ලෝකෙට ඇවිත් රූපයක්මයි දර්ශනය කරන්නේ. හරි. ඒ රහතන් වහන්සේට ලෝකෙ පිහිටන්නේ නැහැ. එතකොට අර ගැට ගැහිීමක් නැහැ. හරිද? එතකොට ඒ රූප පිහිටන්නේ නැහැ විඥාණයට දැర్శණය වෙන. ඔව් අනිසිතෝච විහෙරති. එතකොට අර චලනයක් වෙන්නේ නැහැ ඒ හිත. මේ ලෝකෙට ආйти දේවල් වලින් සැලෙන්නේ නැහැ. කිසිම කම්පනයක් වෙන්නේ නැහැ. මචකින්චි ලෝකේ උපාදීයති. ඉතින් වචන ගොඩක් තියෙන ඕන එකකට ඒවා දාන්න පුළුවන්. මේ ලෝකේ කිසිම දෙයක් උපාදානය කරන්නේ නැහැ. ඡායාව ඡායාව විදිහට දකින්නච්ච. චිත්‍රය චිත්‍රය විදිහට දකින්නවා කියලා හිතන්න. චිත්‍රයේ තියෙන දේවල් පනව එළිය පනවන්න යන්නේ නැහැ. චිත්‍රයේ චිත්‍රයක් විදිහට තේරුම් ගන්න. මේක තමයි කියවේ මේ ආයතන හයෙන්ම පෙන්වන්නේ චිත්‍ර ගොඩක් විතරයි. යാനി චිත්‍රාණි ලෝකේ. අපේ කාමය කියන්නේ මේ සංකප්ප රාගය. එහෙම නැතුව එළිය තියෙන ඒවා නෙමෙයි. හිත ඇති ඇතුලේ ඇති වෙන සංකල්ප ගොඩක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. එතකොට මේ 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 පෙන්වුම් කරන්නේ චිත්‍ර ගොඩක් විතරයි. නේතේ කාමා යാനി චිත්‍රාණි ලෝකේ. ඒ චිත්‍ර ගොඩ නෙමෙයි කාමය.
තමගේ හිතේ ඇති කරන
කාමය. ඒවා දිහා බලලා ඇති කරගන්න සංකල්ප ගොඩ. සංකල්ප වලින් තමයි එළියේ මෙහෙම මෙහෙම කියලා හිතන්නේ. නේද? සමහරව ඉන්නානේ ෆොටෝ එක දිහා බලලා බනිනවනේ මෙයාද මෙයා මෙහෙමයි වරට කළේ කියලා. එහෙම නැත්තම් එළිනවා. නේද? හිතේ අඬ අඬ ඉන්නවා. දකින්නේ ෆොටෝ එක. එයා හදලා තියෙන්නේ හිත ඇතුලේ. මේ චිත්‍රයක් දිහා බලනවා කියලා දන්නේ. හරි. ඉතින් ඕක තමයි අපි ඇත්තට කරන්නේ. ඇත්තට දකින්නේ ෆොටෝ එකක් කියලා දන්නේ. නේද? මේ චේතනා තමයි සංකාර වෙන්නේ. චේතනා කියන්නේ අදහස්නේ. ඒක දැන් ඒ කියන්නේ මුලාවෙන් ඇති වෙන චේතනා තියෙනවනේ. ඒව තමයි අපිට හැදෙන්නේ. මේ මුලාවෙන් ඇති වෙලා චේතනා වලින් හදන්නේම මුලාවෙන් හදන ලෝකෙ. ඒක තමයි සංස්කාර ලෝකෙ. වෙනස ඉතින් ඒ මුලාවෙන් හදන ලෝකෙ හදන්නේ නැහැ මුලාවෙන් නැති වෙනකොට. දැන් බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා මුලාව තියෙද්දී. අපට ඒ මුලාව නැත්තම් බල්ලෙක්ව පිහිටන්නේ නැහැ. ඒ සංස්කාර ලෝකේ හැදෙන්නේ නැහැ. බල්ලගේ නැ චේතනා අපේ එන්නේ නැහැ. අපි ලෝකෙට අහු වෙලා ඉන්න රහතන් වහන්සේ ලෝකෙට අහු වෙලා නැහැ. ඉතින් අපිට හැදෙන චේතනා වලින් හැදෙන ලෝකේ රහතන් වහන්සේට හැදෙන්නේ නැහැ. තේන්න. ඒක නෑ නෑ මේ දෙක එකක්. ඒ ඔය වචනේ පාඩම් කරගත්තට ඔය තේරුමත් පාඩම් කරගන්න. ඕකෙන් ධර්මයක් දකින්න බෑ. වචන ගොඩක් එකතු කරගත්තට හරියන්නේ නෑ. මේ කියන කරුණ තේරුම් ගන්න. ආයතනින් වෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. ඔය වචන එකක්වත් දන්නේ නැති වුණත් ඕක දැක්කොත් සම්මාදිට්ඨිය එනවා. හරි? මේ පාඩම් කරපු එක මතක තියෙන ගන්තියේ ඊට පස්සේ ආයෙ මතක නෑ. ඒ දැනුම. රූප වලට පැවැත්මක් දෙන්න බෑ. පැවැත්මක් දෙනවා කියන්නේ නිත්‍ය කරනවානේ. මේ පවතිනවා නම් තමයි අපි රූපයක ආස්වාදයක් තියෙන්නේ. නේද? ඒ රූපේ සිහි මුලා වුණහම තමයි පැවැත්මක් දෙන්නේ. පැවැත්මක් දුන්නහම ආස්වාදේ තියෙනවා, තණ්හාව වැඩෙනවා. රූපේ උපාදාන කරලා පංච උපාදාන ස්කන්ධ හදනවා. රූපය කියන එක පටිච්ච සමුප්පන්න ස්වභාවයක් විතරයි. එහෙනම් එතන නිකන් විද්‍යමාන වෙන ස්වභාවයක් විතරයි කියලා තේරුම් ගන්න. නේද? නිකන් TV screen එකේ විද්‍යමාන වෙනවා විතරයි. පෙන්눔 කරනවා විතරයි. ඒක නිකන් මේ ඇහෙන් දකින රූපේ කවදාවත් අල්ලන්න පුළුවන් කමක් නැහැ. ඒක ඡායා මාත්‍රයක් විතරමයි. ඒක තමයි ඒ වගේ ඇතිරිමේ ඒක තමයි. ඔය ඩොට් ඩොට් ගොඩක් තමයි තියෙන්නේ තිත් ගොඩක්.
සර් ඒ ඡායම්
අර දේ දුන්නක් පේනකොට එතෙන්ට ගියොත් දේ දුන්නක් අහු වෙන්නේ නැහැ. ඒ පෙන්눔 කිරීමක් විතර විද්‍යමාන වීමක් විතර.
සමානදී ඒ දර්ශනය වෙන දර්ශනය හරි සත්‍ය රේඩිය එක හරි ඒකෙන් ඊට පස්සේ ලැබෙන ප්‍රතිඵල විපාක සමාලට වෙනස් වෙනවා නේ
විපාකයෙන් අපි හදන ඒවට තමයි අපිට විපාක මේ මොහොතේ හදන ඒවා
දැන් මන්ත්‍ර කෙනෙක් කරුණොත් ඒ ටීවී එකක් කොලේ ගහනවා රේඩිය එකක් කොලේ ගහනවා
මේක තමයි ඒ හැමෝම එහෙම හදන කෙනා Taman හදාගන්න දේවල් වලට විපාකයි ඒකයි තමන් මේ මොහොතේ විද්‍යාවෙන් හදන දේවල්. ඒවට තමන්ම විපාක විඳින්න ඕනේ. තමන් හදන ඒවට තමන් විඳින්න නැතුව වෙන කවුද ඉන්නේ? නේද? තමන් කරන කර්ම වලට තමන්ම ඉන්නවා. ඉතින් ලෝකේ යන්නේ තමන්. දැන් කාටවත් බෑ අපිට බනින්න. අපි කාට හරි වැණපු එකක ප්‍රතිඵලයක් ඔය ඉන්නේ. කවුරු හරි Tamanට බනිනවා නම් Taman අර පෙර කාලෙක කාට හරි බැනලා තියෙනවා. ඉතින් ඒක Tamanම එකතු කරගත්තු දෙයක ප්‍රතිඵලය. මුන් දැන් බනින එක්කෙනා එක්ක තරහ වුණා තව ඊළඟ ආත්මෙත් බැනුම් අහන්න ඕන තව ටිකක් හදාගන්න.
එතකොට සර් හැමදේම පෙර කර්මයන්ව සිද්ධ වෙනවා කියලා හිතන්න පුළුවන්ද? එතකොට
ඒක තියෙනවා. එහෙම ඉතින් බෑ. එහෙම බලන එකේ වටිනකම තියෙන්නේ අලුතෙන් කර්ම හදාගන්න. දැන් බණිනේ කෙනාට ගහන්න යන්නේ නැහැ නේද එතකොට?
දැන් මම හැමදේම කරලා ඉවරනකොට
ඉස්සෙල්ලා කතා කරන්නේ නැහැ. හැමදේම පෙර කර්ම ගෙවුවොත් ඉතින් එයාටත් ගහන්න
යනවා.
ඒක නේද? ඒකෙන් තේරුම් ගන්න ඕනේ අලුත් කර්ම නොකරේ. හරි. හොඳයි. එහෙමනම් අපි හිතනවා දැන් මොනවා හරි තේරුම් ගන්න ඇති නේද මේ කාලය තුල සතුට වෙන්න පුළුවන් තමන්ගේ යම්කිසි සීලයක් රැකුණා සමාධියක් වැඩුණා ප්‍රඥාවක් වැඩුණා ඉතින් ඒවා මහානිසංස කුසල් වෙනවා ඒ කියන්නේ මාර්ගයේ වැඩෙනවා ඒ කියන්නේ ඒවා යම්කිසි දවසක නිවන් දකින කම්ම විපාක දෙන්න තරම් ශක්තිය මහානිසංස කුසල් කුසල් සම්භාරයක් රැස් කරා කියලා සතුට වෙන්න පුළුවන් පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමති දේව දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා දිවි සිරු වැඩි දියුණු කරගනිත්තා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා මෙහ සතුටටපත් වෙනේ දිව දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සනවත් ආරක්ෂා කරන සේක්වායන් සිදුකක් කරදරයක් බාධකයන් නරක කපුල පද්‍රයක් වෙන්න තියනා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මන්තරන්ති යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනානම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ වූ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ වූ. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කමියාව නිබ්බානපත්තිය අපිට මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. නාමී බාල සමාගම ඒ වගේම ධර්ම මාර්ගයේ පින්නල දෙන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඒ වගේ මේ ඇත්ත ඇටි නොදන්න කම හින්දා අවිද්‍යාව නිසා කරන සංඛාර සේරම සබ්බේ සංඛාරා ඒ ලක්ෂණ තමයි අනිච්චාදී දුක්ඛාදී. මේවා ඇත්ත ඇටි හැටියට තේරුම් ගන්න එදා පඤ්ඤාය පස්සති. ඒකට ඒවයි ප්‍රවටිලා ඇති කරගන්න දුක කලකිරිලා අතාරින අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගය සම්බෝ ඉදුතිය. ඒ වගේ මේ හිතට පෙන්නු කරන ධර්මතා සේරම සබ්බේ ධම්ම ඒ කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. දෙපැත්තකට බෙදන්න හැදුවට එහෙම ස්වභාවයක් නැහැ. අභ්‍යන්තර බාහිර කියලා. ඒකට සබ්බේ ධම්මා අනත්තාති බව. ඇත්ත ඇතියට ඉති තේරුම් යන එදා පඤ්ඤාය පස්සේ. ඒකට ඒ ප්‍රවටිීම නිසා ඇති කරගන්න දුක කලකිරිලා අතාරින අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගය සම්බෝ සුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සස.
සම්මා සම්බුද්ධන් වහන්සේ දෙන්නා වදාළ ශ්‍රී මුකෙන් දේශනා කළ පෙන්වා වදාළ පරිදි දුර්ලභක පබ්බජ්ජං